අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. හරි.
අද 2023 අප්‍රේල් මාසේ 9 වන ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් වන වැඩසටහන් මාලාවේ 133 වන වැඩසටහනට අප සියලු දෙනාම සම්බන්ධ වී සිටින්නේ. ඒ සඳහා නිස්සරණමණින් සහභාගී වන නම කියන අවසරයි. ගෞරවනීය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට පිළිගන්නවා. අවසරයි ස්වාමින් වහන්ස. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වෙන සියලුම මෑණිවරුන්ද අනිකුත් සියලු දෙනාමද ගෞරවණීයව පිළිගන්නවා. වැඩසටහනේ දිගුව පිළිබඳ සඳහනක් කරොත්, පළමුව ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දෙනවා. ඉන් අනතුරුව සතිමත් අත්දැකීම් වාර්තා ඉදිරිපත් කිරීමත්, කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්නවලටත් අවස්ථාවක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුර පුණ්‍යානුමෝදනාවෙන් අපි වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේට පාද නමස්කාර කොට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නිස්සිතස්ස චලිතං අනිස්සිතස්ස චලිතං නත්ති චලිතේ අසති පස්සද්දි හෝති පස්සද්දියා සති නතින හෝති නතියා අසති ආගති ගතින හෝති ආගති ගතියා අසති චුතූපපාතෝ න හෝති චුතූපපාතේ අසති නේවිදන හුරංන උභයමන්තරේ ඒසේවන්තෝ දුක්කස්සාති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස, මේනින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපේ මේ ජීවිතේ විවිධ දේවල් දකිනවා, විවිධ දේවල් අත්දකිනවා, විවිධ තීරණවලට එළඹෙනවා. එතකොට මේ විදිහට අපි යම් දෙයක් දැක්කට, මේ විදිහට අපිට යම් අදහසක් ආවට, බොහෝ විට ඒ බාහිරෙන් පෙනෙන දේ සත්‍ය නොවෙන්න පුළුවන්. ඒ බාහිරෙන් ආපු නිගමනේ සත්‍ය නොවෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවක අපි අර කී දේ ස්ථිරව අරගෙන, ඒ කී දේ නිවැරදි කියලා අරගෙන ගොඩක් වෙලාවට ප්‍රතික්‍රියා කරොත්, කටයුතු කරොත්, විවිධ දේවල් කිව්වොත, අනේ එතකොට පස්සේ දවසක පසුතැවීමක් සඳහා ඒක හේතු වෙන්න පුළුවන්. මොකද අර බාහිරෙන් පෙනුනට වෙනස් විදිහකට, බාහිරේ ඒ විදිහට අදහසක් ගන්න හේතු කාරණා තිබුණට, අභ්‍යන්තරය එහෙම නැත්නම් ඇත්ත කාරණාව, ඇත්ත හේතුව වෙනස් වෙන්න පුළුවනි. ඉතින් එහෙම අවස්ථාවකදී අන්න අපිට පස්සේ තේරෙනවා, සමහර වෙලාවට සති කිහිපෙකින් තේරෙනවා, සමහර වෙලාවට මාස කිහිපෙකින් තේරෙනවා, සමහර වෙලාවට අවුරුදු කිහිපෙකින් තේරෙනවා, සමහර වෙලාවට තවත් සමහර දේවල් අන්න දශක කිහිපෙකින් තේරෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ ස්වභාවයක් මේ ලෝකේ තියෙනවා. මොකද කෙනෙක් කටයුතු කරාට, කෙනෙක්ගේ ස්වභාවය මෙහෙම වුණාට, කෙනෙක්ගේ හැසිරීම මෙහෙම වුණාට අපිට හරියටම නිගමනයකට එන්න අමාරු එක පාට. මේ දකින ඇහෙන දේවල් වලින්ම නිගමනයකට එන්න අමාරු එක පාට. ඉතින් ඒ වගේ ස්වභාවයක් මේ ලෝකෙ තියෙනවා. ඉතින් ඒ වගේ ස්වභාවයක් තියෙන ලෝකෙක අන්න බුදු කෙනෙක් පහළ වෙලා කොහොමද මේ එකපාර්ත නිගමනයකට නොඑළඹෙන්නේ, මේ දේවල් නිසියාකාරයෙන් දැනගන්නේ කොහොමද කියන යම්කිසි ප්‍රතිපදාවක් අපිට ගෙනහැර දක්වනවා. ඒ විදිය මඟ පෙන්වීමක් සිද්ධ කරනවා. ඉතින් අද දවසේ අපිට මෙන්න මේ වගේ කොටසක්, මේ වගේ කතා බහක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් අපි බලමු අපේ ශක්ති ප්‍රමාණයෙන් මේ දේ පැහැදිලි කරගන්න, ඒ වගේම තේරුම් ගන්න උත්සාහයක් තමයි මේ වෙලාවේ ගන්න බලාපොරොත්තුව. ඉතින් මුලින්ම මේ සිදුවීම වෙලා තියෙන්නේ කොහෙදෝ කියලා මතක් කරොත්, ඔය ත්‍රිපිටකයේ සාමාන්‍යයෙන් සූත්‍ර දේශනාවක් පටන් ගන්නකොට භාග්‍යවතුන් වහන්සේ වැඩ වෙසෙන කාලෙක නම්, භාග්‍යවතුන් වහන්සේ ජීවමානව ඉන්න කාලෙක නම්, අන්න එතකොට ඒ භාග්‍යවතුන් වහන්සේ මේ වෙලාවේ මේ සිදුවීම වෙන අවස්ථාවේ මෙතන තමයි වැඩ ඉඳියේ කියලා සාමාන්‍යයෙන් පැහැදිලි කිරීමක් කරලා තමයි සූත්‍රය ඇතුළට යන්නේ, දේශනාව ඇතුළට යන්නේ. එතකොට මෙතනත් එහෙම පැහැදිලි කිරීමක් තියෙනවා. මේ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ ජීවමාන වැඩ වෙසෙන අවස්ථාවක තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. අන්න රජගහ නුවර කලන්දක නිවාපේ කියන එන්නේ වේළුවන උයනේ මේ රජගහ නුවර ලේනුන්ට කෑම දුන් කියන මේ වේළුවන උයනේ භාග්‍යවතුන් වහන්සේ වැඩඉඳී අවස්ථාවක. ඉතින් ඒ අවස්ථාවේ සඳහන් වෙනවා සාරිපුත්ත ස්වාමීන් වහන්සේ, චුන්ද ස්වාමීන් වහන්සේ, ඒ වගේම චන්න කියලා තව හාමුදුරු කෙනෙක් මෙන්න මේ තුන්නම ගිජුකුළු පව්වේ වැඩ ඉඳියා කියලා. එතකොට රජගහනුවර ආසන්නයේ තව පිහිටි වෙන ස්ථානයක් වෙන ආරණ්‍යයක් කියලා අපිට මේක අරගන්න පුළුවන්. යම්කිසි පරතයක්, ඒ පරතේ ස්වභාවිකව පිහිටි කුටි ගුහා වගේ සහිත ස්ථානයක් කියලා තමයි තේරෙන්නේ. එතකොට මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මේ ශාසනයේ දළ ඇතෙක් වගේ බොහෝ ශක්තිවන්ත කෙනෙක්. ඒ වගේම මේ චුන්ද හාමුදුරුවොත් ලේසි පහසු කෙනෙක් නෙමෙයි. චුන්ද බොජ්ජංග එහෙම තියනවා. මේ චුන්ද ස්වාමීන් වහන්සේත් බොහෝ මේ ශාසන ඉන්දිය හොඳට නම කියවිච්ච ස්වාමීන් වහන්සේ වෙන නමක් විදිහට තමයි හඳුන්වන්නේ. එතකොට මේ චන්න කියන හාමුදුරුවෝ අප්‍රකටයි. චන්න කියන හාමුදුරුවෝ අප්‍රකටයි. චන්න කියන හාමුදුරුවෝ ගැන එහෙම දැනගන්න විස්තරයක් නැහැ. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් එහෙනම් අර මේ මාලිගාවෙන් පැනලා ගියපු චන්නද කියලා. නෑ, ඒ චන්න හාමුදුරුවෝ නෙමෙයි, නොවෙන පාටයි මේ. මොකද ඒ චන්න හාමුදුරුවන්ගේ කතා බහ තියෙන්නේ වෙනස් විදියකට. ඒ චන්න හාමුදුරුවන්ගේ විස්තරය ගෙතෙන්නේ භාග්‍යතුන් වහන්සේ අපවත් වුණාට පස්සේ. එතකොට මේ චන්න කියන හාමුදුරුව වෙන චන්න කෙනෙක්, වෙන ස්වාමීන් වහන්සේ නමක්. එතකොට මේ අවධියේදී සඳහන් වෙන්නේ මෙන්න මේ චන්න කියන හාමුදුරුවන්ට යම් කිසි විදියක ආබාධයක්, ලෙඩ රෝගයක් ඇවිල්ලා, ගිලන් වූ ස්වභාවයක් ඇවිල්ලා, ඒක ටිකක් බරපතල වෙලා තියෙනවා. මේක ටිකක් උග්‍ර වෙලා තියෙනවා. ඒ දැඩි වේදනා දුක් සහිත ස්වභාවයකට මේ අසනීපේ පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් මේ වගේ වෙලාවක සාරිපුත්ත ස්වාමීන් වහන්සේ අර චුන්ද හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා කියනවා, මේ අපි දෙන්න එකතු වෙලා ගිහිල්ලා අර මේ චන්න හාමුදුරුවන්ව පොඩ්ඩක් බලලෙමු, අසනීප බලන්න යන් මේ කියලා චුන්ද හාමුදුරුවත් කතා කරගෙන මේ චන්න ස්වාමීන් වහන්සේ ඉඳපු ස්ථානෙට මේ ස්වාමීන් වහන්සේලා දෙන්නම ගමන් කරා. ගමන් කරලා ඉවර වෙලා අන්න මේ චන්න හාමුදුරුවන්ගෙන් අහනවා සැප දුක. අහනවා ආයසුතුන් වහන්ස, ඇවැත්නි, කොහොමද ඔබගේ සැප දුක? කමනීයන් ආවුසෝ යාපනීයන් කියලා තමයි අහන්නේ. කොහොමද ඇවැත්නි යැපෙන්න පුළුවන්ද, යැපිලා ඉන්න පුළුවන්ද මේ අසනීපෙත් එක්ක කියලා අහනවා. එතකොට මේ හාමුදුරුව කියනවා, මේ බෑ ස්වාමීනි, යැපිලා ඉන්න බෑ. බෑ ස්වාමීනි, මේ අසනීපේ දරන්න අමාරුයි කියලා ඔන්න විදිහේ ප්‍රකාශයක් සිද්ධ කරනවා. එතකොට දෙවනුවත් ආපහු අහනවා, මේ ඇවැත්නි, මේ අසනීපේ අඩුවෙන දිහාවට නේද යන්නේ? අඩුවෙන පාටක් නේද තියෙන්නේ? සංඥාව තියෙන අඩුවෙන දිහාවට නේද කියලා අහනවා. එතකොට හොඳ වේගනේ යනවාගේවත් දැනෙනවද? අඩුම ගානේ අඩුවෙනවත් දැනෙනවද? දැන් යැපෙන්න බැරි වුණාට කියලා තමයි අහන්නේ. එතකොට මේ හාමුදුරුව නැවතත් කියනවා, නෑ ස්වාමිනි, මේ වැඩි වෙන දිහාවට තමයි යන්නේ, වැඩි වෙන දිහාවට තමයි සංඥාව තියෙන්නේ, අඩු වෙන දිහාවට නොවේ කියලා ඔන්න ඔය විදිහේ අන්න නැවතත් කියනවා. එතකොට මුලින් ඇහුව යැපෙන්න පුළුවන්ද, ඉවසගෙන ඉන්න පුළුවන්ද කියලා. එතකොට යැපෙන්න බෑ, ඉවසන්න බෑ කියපු මේ හාමුදුරුවෝ ඊළඟට අඩු වෙන දිහාවට නේද යන්නේ, වැඩි වෙන දිහාවට නොවේ නේද කියලා ඇහුවාම කියනවා, අඩු වෙන දිහාවට නේ, වැඩි වෙන දිහාවටමයි යන්නේ, වැඩි වෙන සංඥාවක්මයි තියෙන්නේ, තව තව මේක උග්‍ර වෙනවා කියලා. ඊට පස්සේ තමුන්ගේ අසනීපය ගැන යම් කිසි විදියක පැහැදිලි කිරීමකුත් කරනවා. කියනවා, මගේ මේ හිස් මුදුන නිකන් හරියට සියුම් කටුවකින් විදිනවා වගේ, ඇතුළට කටුවක් බස්සනවා වගේ මේ විදිහේ වාත වේදනාවක් මගේ හිස තුල තියෙනවා. බොහෝ වේදනයි, බොහෝ අමාරුයි, ඒක දරාගෙන ඉන්න බෑ කියලා කියනවා. ඊට පස්සේ දෙවනුව කියනවා, මේ ඔළුව වටේට මේ තිරින්ගයක් දාලා වගේ, යම් කිසි කඹයක් ඔතලා වගේ, වරපටක් ඔතලා වගේ, ඒ දාපු තිරින්ගේ පුරුෂෝ දෙන්නෙක් තද කරනවා වගේ, දෙපැත්තෙන් අදිනවා වගේ, ඒ විදිහේ ඔළුව අන්න පුපුරන් එන ගානට මහා වේදනාවක් මගේ මේ හිසේ තියෙනවා. ඊට පස්සේ කියනවා මේ මගේ උදරය හරියට අර ගෙරි කපන කැත්තක්, ගවයෝ හාම ගහන නැත්තම් ගවයෝ මස් කරන කැති තියෙනවනේ, ඒ කැත්තක් ගැන තමයි කියන්නේ. ඒක හරි සියුම් විදියට ඔන්න කැපිලා යන විදියෙ කැත්තක් කියලා අපි කියමුකෝ. අන්න ඒ වගේ කැත්තකින් මේ මගේ උදරය පලනවා වගේ, මඩ බෝකු එළියට අදිනවා වගේ ඒ විදිහේ ස්වභාවයක්, ඒ විදිහේ වේදනාවක් සහිතයි මගේ උදරය. ඊට පස්සේ එතනින් නවතින්නේ නැහැ. ඊළඟට කියනවා අන්න මේ යම් කිසි ශක්තිමත් පුරුෂයෝ දෙන්නෙක් මාව අරගෙන ගිහිල්ලා අන්න මිනිස්සෙක්ගේ ගැඹුරටත් වැඩිය ගැඹුරු අඟුරු, අර රත් පැහැ අඟුරු වලින් පිරුණු වලකමාව ඔබනවද? අන්නේ විදිය 1000ක් මගේ මේ කයේ තියෙනවා කියලා මේ හාමුදුරෝ ඔන්න තමුන්ගේ තියෙන අසනීපය ගැන විස්තරයක් කරා. හිස් මුදුන කටුවකින් විදිනවා වගේ, ඔළුව නිකන් තිරිංගයක් දාලා තද කරනවා වගේ, මේ විදියට මේ ගෙරි කපන කැත්තකින් බඩ පලනවා වගේ, ඊට පස්සේ ඇඟ පුරාවට අර විදිහේ මහා අඟුරු වලක ඔබලා දවනවා වගේ තත්වයක්, අපහසුතාවයක් මට තියෙනවා. අන්න ඒ වගේ අමාරුකින් තමයි මං ඉන්නේ. මේක අඩු වෙන පාටකුත් නෑ, වැඩි වෙනවා, යැපෙන්නත් බෑ කියලා ඔන්න අර හාමුදුරුවෝ දෙනමට කිව්වා කියලා කියනවා. මට මේ වේදනාව වැඩි ස්වාමීන් වහන්ස, මම මේ දිවිතොර කරගන්න බලාපොරොත්තු වෙනවා, මම මැරෙන්න බලාපොරොත්තු වෙනවා කියලා ඔන්න ඔය විදිහේ ප්‍රකාශයක් කරනවා. ඔය විදිහේ අදහසක් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට දෙනවා. දැන් ඔය එහෙම කිව්වහම අන්න මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා මේ චන්නාමුදුරුව, මේ චන්නායස්මුතුන් එහෙම දිවි දොර කරගෙන යන්න එපා, ඒ විදියට දිවි තොර කරගන්න යන්න එපා, චන්නායස්මුතුන් ජීවත් වෙනවා දැකීමට අපි කැමති, චන්නායසුතුන් මේ විදිහ දෙයක් කරන්න එපා, චන්නායසුතුන්ට මොනවද ඕනේ, ආහාර ඕනේද, බෙහෙත් ඕනේද, උපස්ථායකයෝ ඕනේද, මම ඒ සියල්ල කර දෙන්නම්, මම ඒවා හොයලා දෙන්නම්, මම ඒවා කරලා දෙන්නම්, මේ විදිහ දෙයක් කරගන්න එපා, දීතොර කරගන්න එපා, ජීවත් වෙන දකින්න අපි කැමති කියලා අන්න සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ එක්තරා විදිහක සංවේගිකකින් වගේ මේ හාමුදුරුවන්ට ප්‍රකාශ කරනවා. ඒතර දැන් අද කාලෙත් ඔය පොපියුලර් චොයිස් එකක් නේ ඔක, සාමාන්‍ය මොනවා හරි දරන්න බෑ, වෙන්න බෑ, යැපෙන්න බෑ කියපු ගමන් ඔන්න ඉතින් ගිහිල්ලා මොකක් හරි කරගන්නවා. එක්කෝ දිරච්ච කඹයකින් හරි එල්ලෙනවා. ඉතින් ටිකක් වෙලා යනකොට කඹේ බිම්මට කඩාන වැටෙනවා. නැත්තම් බාගෙට මැරෙන මොනවා හරි බොනවා. ඉතින් ඉස්පිරිතාලේ අරන් ගිහිල්ලා පණ ගන්නවා. ඔය වගේ ඒවා දකින්න පුළුවන්. දැන් ඔය තාක්ෂණයේ එක්ක ජීවණුව එක්ක නූතන ලෝකේ ගිහිල්ලා තියෙන හැම වෙලේම මේ දිවිල්ලක් ගැනනේ, නැවැත්මක් වෙනුවට දිවිල්ලක් තමයි කියලා තියෙන්නේ. එතකොට ඒ දිවිල්ලෙන් අන්න මොටිවේෂනල් ස්පීචස් දෙනවා කට්ටිය. තමන්වත් මොටිවේට් කරගන්න බැරි කට්ටිය අනුන්ව මොටිවේට් කරන්න යනවා. මොටිවේට් කරලා කියනවා මෙහෙමයි බයින්න, වැහලා වැඩ කරන්න, දුවන්න, පවර් ත්‍රූ කියලා කියනවා. එහෙම අර නිකන් යුද්ධයට අරන් යන බැටාලියන් එකක් අර නිකන් මත් කරලා අර ඉදිරි ආරක්ෂක වළල්ල පන්නෝගෙන ඉදිරියට අරන් යනවද, ඒ මොරාල් එක අප් කරලා අරන් යනවද, අන්න ඒ වගේ මොටිවේෂනල් ස්පීචස් දෙනවා. YouTube එකේ ගිහිල්ලා බැලුවොත් අනන්තවත් තියෙනවා, ගොඩාක් තියෙනවා, දකින්න පුළුවන්. එතකොට ඒ වගේ අපි කියන්නේ ඒ වගේ මොටිවේෂන් එකකින් ගිහිල්ලා මොකද වෙන්නේ, මොන ටික දවසකින්ම මොකද වෙන්නේ, මේ තැනැත්තා අන්න දඟලගෙන මරාගෙන කරගෙන දුවගෙන ගියා, ලොකු ශක්තියක් වැය කරගෙන ගියා. නමුත් ටික දවසකින්ම අධෛර්යමත් වෙනවා, ටික දවසකින්ම ડિප්‍රෙස් වෙනවා, ටික දවසකින්ම අර විදිහේ මෙලෝ දෙයක් කරගන්න බැරි එක්කෝ කායික රෝගියෙක්, එහෙම නැත්නම් මානසික රෝගියෙක් බවට පත් වෙනවා. ඕක තමයි අද කාලේ ප්‍රොඩක්ට් එක, මේ නූතන ලෝකේ ප්‍රොඩක්ට් එක ඕක තමයි. ඒක තමයි ડિප්‍රෙෂන් හැදිච්ච කට්ටිය අනන්තවත් තින්නේ. ඒක තමයි හැම වෙලේම මේ හිතෙන් සමුන්ට සාප කරගන්න කට්ටිය අනන්තවත් ඉන්නේ. මොකද හිතනවා අර විදිහට දෝගන ගිහිල්ලා මේක කරලා අහවර කරලා ළඟා කරගෙන ඉවර කරන්න පුළුවන් කියලා. ඒ විදිහේ දේවල් තමයි ප්‍රමෝට් කරලා තියෙන්නේ. ඒ විදිහේ දේවල් තමයි වටිනාකම් විදිහට මේ ලෝකේ පෙන්නලා තියෙන්නේ. බර්නවුට්ස් මොකදගේ අර ගින්නකින් උඩට නැගෙන ගිනි පුංගුරුවක්, ඒ ගිනි සියුම් කණාමැදිරියෙක් වගේ උඩට නැගිලා යනවා. ඒක ගියාට මොකද ටික වෙලාවකින්ම නිවිලා අන්න වාතෙට එකතු වෙනවා. එක තමයි ඒකේ ස්වභාවය. ඒ විදිහේ ගිනි පිළිඟුවක් අන්න අර විදියට අහසට නැගුණාද ඒකේ පැවැත්ම බොහොම පොඩි කාලයයි. අන්න ඒ විදිහේ බර්න් අවුට්ස් ඕන තරම් මේ ලෝකේ හදලා තියෙනවා. ඒක තමයි මේ නූතන ලෝකේ ප්‍රොඩක්ට් එක. ඉතින් ડિප්‍රෙෂන් වලට බේත් කරන කට්ටියට ඔන්න බිස්නස් තියෙනවා. කවුන්සලින් කරන කට්ටියට ඔන්න බිස්නස් තියෙනවා. ඊට පස්සේ අර විදියේ මානසික රෝගී කට්ටියට බේත් කරන කට්ටියට බිස්නස් තියෙනවා. මසාලා කරන කට්ටියට බිස්නස් තියෙනවා. ඕක තමයි ගිහිල්ලා තියෙන්නේ. ඕක තමයි අනේ යම් කිසි විදියක තාක්ෂණය කියලා. එහෙම නැත්නම් අපි කියන්නේ මේ නූතන ලෝකයේ කියලා ගිහිල්ලා තියෙන්නේ. ඕක තමයි. ඉතින් බලන්න ඔය ජපානේ වගේ රටකට ගිහිල්ලා අන්න දීනහ ගන්න වෙන් වෙච්ච වෙනම ප්‍රදේශ පවා තියෙනවා. මේකේ ඔය සුයිසයිඩ් ෆොරස්ට් එකක් තියෙනවා. එතකොට අන්න තරුණ මෙහෙ වැඩිය මෝරපු කට්ටියක් නෙමෙයි, තරුණ කට්ටිය, ඔය තනිකඩ පිරිමි වගේ කට්ටිය අන්න මොකද කරන්නේ, මේ ෆොරස්ට් එකට ගිහිල්ලා දිවි නහ ගන්නවා. කොච්චරට වසංගතයක්ද කියනවා නම් ඒකට වෙනම නිලධාරියෙක් පත් කළා තියෙනවා. මේ නිලධාරියාගේ වැඩේ තමයි අර ටෙන්ට් එකක් ගහගෙන, එකපාරට මැරෙන්නේ නැහැ නේ මේ මනුස්සයා. ගිහිල්ලා ඔන්න ටෙන්ට් එකක් ගහගෙන දවස් අධ්‍යා ඉඳලා අර මානසික වෙහෙසෙන් පීඩා විඳලා විඳලා අන්තිමට තමයි දිවි නහගන්නේ. එතකොට මේ මනුස්සයා මේ කැලේ පුරාවට ගමන් කරනවා. ගමන් කරලා අර ටෙන්ට් ගහගෙන ඉන්න මිනිස්සුන්ට ගිහිල්ලා කතා කරනවා. සමහර වෙලාවට වතුර බෝතලයක් වගේ ගිහිල්ලා දෙනවා. ගිහිල්ලා දීලා මේ සනසෝලා ආපහු හරවලා යවන්න උත්සාහ කරනවා. බලපෑමක් විදිහට නෙමෙයි, නිකන් බලහත්කාරයෙන් නෙමෙයි. ඒ වෙනුවට කතා බහ කළා, ඇයි මෙතන ඉන්නේ, නිකන් දිවි නහගන්නද වගේද කියලා බලනවා. හිත හදවන්න උත්සාහ කරනවා. අර විදිහේ බලාපොරොත්තුවක් ඇති කරවන්න උත්සාහ කරනවා. මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ කියනවා වගේ, අනේ මේ මම වේද්ද ඕනේ, මොනවද ගිය උපස්ථායකය දෝනේ, ආහාර දෝනේ, මං එක්කම ගෙනහලා දෙන්නම්. හැබැයි ඔය වැඩේ කරගන්න එපා. මේ ජීවත් වෙන එක වටිනවා, ජීවත් වෙනවා දකින්න අපි කැමති කියලා ප්‍රකාශ කරනවා. ඉතින් අර මනුස්සයත් ඒ වගේ තමයි. මේ මනුස්සයත් ඒ වගේ තමයි. මේ මනුස්සයත් ගිහිල්ලා කතා කරනවා. හැබැයි කතා කරාට ඒ තියෙන මානසිකත්වයට දනවන්න බෑ. ඉතින් මොකද කරන්නේ? ඔන්න නෑ නෑ මම මේ වෙන්නේ මේ කැම්පින් ටුවර් එකක් ආපු ගමන් මගේ පාඩුවේ මට ඉන්න දෙන්න කියලා අර මනුස්සයව යවනවා. ඊට පස්සේ පහුවදා එනකොට අනේ දිවි නහගෙන ඔන්න ඉතින් බොඩි එක හොයාගෙන යන්න වෙනවා. ඊට පස්සේ එයා සලකුණු ඔස්සේ ගිහිල්ලා බලනවා කොහෙටද ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ බොඩි එක රිකවර් කරගන්නවා. ඉතින් ඒක තමයි මේ මනුස්සගේ ජොබ් එක ෆුල් ටයිම්. අන්න තාක්ෂණයේ නූතන ලෝකයේ ගෙනිහිල්ලා අරන් ගිහිල්ලා තියෙන තැන තමයි ඕක තමයි ප්‍රොඩක්ට් එක. ඉතින් සමහර වෙලාවට මාස 6-8 ගිහිල්ලා අන්න කුණු වෙලා වියකිලා ගියපු ඇට සැකිලි හම්බ වෙනවා. ඒ කැලේ කකුල පැටලිලා වැටුණත් වැටෙන්නේ ඇට සැකිල්ලක් උඩට. එච්චරට දීනහගෙන ඔහේ ගියත් ඔන්න බෙල්ල වැල දාගෙන එලිලා ඉන්න මල මිනිහක්, එහෙම නැත්නම් ඇට සැකිල්ලක් ගහක මතු වෙනවා. මෙන්න මේ විදිහේ තත්ත්වයක් තමයි ඉතින්. තාක්ෂණින් අග්‍රයි, මේ විදිහට නූතන සමාජ වලින් අග්‍රයි. නමුත් කොහෙද ගිහිල්ලා නවත්තලා තියෙන්නේ කියලා බැලුවොත් ඔන්න ඕක තමයි ප්‍රොඩක්ට් එක. ඉතින් ඒ විදිහේ ප්‍රශ්නයක් සාරිපුත්ත ස්වාමීන් වහන්සේට ඉදිරිපත් වුණාම සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා, නෑ ආයසුතුන් එහෙම කරගන්න එපා. ඔබ ජීවත් වෙන්න, ඔබ ජීවත් වෙනවා දකින්න අපි කැමති. මම බෙහෙත් ආහාර උපස්ථායකයෝ මට මම ගෙනහලා දෙන්නම්, මම කරලා දෙන්නම් කියලා කියනවා. හැබැයි මෙතන තියෙන වැඩේ තමයි බලහත්කාරකමක් කරන්න යන්නේ නැහැ. අල්ලගෙන දෙන්නා එකතු වෙලා අල්ලගෙන මේ හාමුදුරුවන් වෙන තැනකට අරන් යන්නේ, එහෙම කොහොමද දිනා ගන්න කියලා ඒ ගානට යන්නේ නැහැ. සාමාන්‍යයෙන් පැවිද්දෙක්ට ඒ විදිහට අත තියන්න යන්නේ නැහැ. මේකේ තියෙනවා ලොකු සායනාසෙත් ඕක නිතර නිතර කියනවා, මේ අම්මා තාත්තා අතහැරලා දාලා, ගෙවල් දොරවල් අතහැරලා දාලා පැවිදි වෙච්ච මිනිස්සු. ඒකින්ද වැඩි බලපෑම් කරන්න, වැඩි නිකන් අත තියන්න යන්න එපා. ඒ අදාළ නැහැ. මේ වෙන වෙනම වෝල්ටේජ් එකක් තියෙන්නේ. නොදැනුවත්කමට මෝඩකමට තමයි එහෙම දෙයක් කරොත්. එහෙම බලපෑම් කරන්න එහෙම ඒ විදිහේ ශක්තියක් නැහැ මේ ප්‍රතිපදාවට බැසගත්ත කෙනෙක්ට. විවේක හොයාගෙන, තමුන්ගේ විවේකය හොයාගෙන, තමුන්ගේ හිතේ සැනසීමක් හොයාගෙන ආපු කෙනෙක්ට ආයේ අත තියන්න එන්න එපා. ඒක අදාළ නැහැ. ඒක අදාළ නැහැ. ඒක ඒ වෙන වෝල්ටේජ් එකක් තියෙන්නේ. නිකම් පිචිලා නැහින්න තමයි වෙන්නේ. ඒ වගේ ගරු කිරීමක් සහිතව තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මෙතෙන්දි කටයුතු කරන්නේ. මේ විදිහට පැහැදිලි කිරීමක් කරනවා. මේ විදිහට කරන්න එපා, මේම හොඳ නෑ, ඔබ ඔය ජීවත් වෙන එක වටිනවා, මරණ එකට වැඩිය හොඳයි කියලා එන්නේ විදිහට ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරලා මේ හාමුදුරුවෝ අහන්නේ නෑ, මේ හාමුදුරුවෝ අහන්නේ නෑ. මේ හාමුදුරුවෝ කියනවා, මම ස්වාමීන් වහන්ස, මම මේ බොහෝ කාලයක් මේ බුදුරජාණන් වහන්සේ ඇසුරු කරලා තියෙනවා. කාය කර්මාදීන්ගෙන් මම ඇසුරු කරලා තියෙනවා මේ ශාස්ත්‍රඥ වහන්සේ. අයහපත් විදිහට නෙමෙයි, යහපත් විදිහට මම ඇසුරු කරලා තියෙනවා. ඇසුරු කරපු මම නී හරියන්නේ නැහනේ. අයහපත් විදිහට නෙමෙයි, යහපත් විදිහට තමයි මම ඇසුරු කරලා තියෙන්නේ. ඒ විදිහේ කාලයක් මම ගත කරලා තියෙනවා. ඒ විදිහට මම මේ ශාස්ත්‍රඥන්ගේ යම්කිසි විදිහක අවාදානුශාසනා ලැබලා තියෙනවා. ඒ අනුග්‍රහය ලැබලා තියෙනවා. ඉතින් එයම තමයි ස්වාමීන් වහන්ස ශ්‍රාවකයට සුදුසු වෙන්නේ. අන ශ්‍රාවකයට, ගෝලයෙක්ට, තමුන්ගේ ශාස්ත්‍රඥ වහන්සේගේ, තමුන්ගේ ගුරුවරයාගේ මේ යහපත් විදියට ඇසුරු කරන්න ලැබිලා තියෙනවා. කාය කර්මාදීන් අන්න මේ විදියට යහපත් විදියට බොහෝ කාලයක් මම ඇසුරු කරලා තියෙනවා. අයහපත් විදියට නෙමෙයි. එහෙම තමයි අන ශ්‍රාවකයාට සුදුසු වෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්ස, මට තවදුරටත් ප්‍රතිසන්දියක් නැහැ. මට තවදුරටත් ඉපදීමක් නැහැ. මේ පැවැත්මක් නැහැ. මම ඉතින් දිවිතෝර කරගන්නවා කියලා කියාපි. එතකොට දැන් මොකද වැඩේ? දැන් ඉතින් දැන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේටත් ප්‍රශ්නයක්, චුන්දහාමුදුරන්ටත් ප්‍රශ්නයක්. දැන් මේ හාමුදුරුවෝ කියන ප්‍රතිසන්දියක් නැහැ කියලා. හැබැයි දිවිනහ ගන්න තමයි යන්නේ. දැන් ඔක ගැලපෙන්නේ නැහැනේ. ඊළඟට මේ හාමුදුරුවන්ගේ චරියාවට අනුව මේක විශ්වාස කරන්නත් බෑ මේ දෙනමට. මොකද මේ හාමුදුරුවෝ ගැන විස්තරයක් තියෙනවා. මේ හාමුදුරුවෝ මේ ඒ යම්කිසි තමුන්ගේ යාළු මිත්‍රයෝ ඉන්න ගමක් තිවිලා තියෙනවා. ඒ ගමේ නිතර රවුම් ගහනවලු. මං කියන්නේ සනීපව ඉන්න කාලේ. මේ විදියට යම්කිසි ඒ වජි නුවර ඒ දපු ප්‍රදේශයේ අන්න යම්කිසි ගමක් තිවිලා තියෙනවා. ඒ ගමේ නිතර රවුම් ගහනවා. ඒ ගමේ නමක් තියෙනවා බුබ්බ විචිර නැමැති මේ යාළු මිත්‍ර කුලයෝ වෙන ගමක් තියෙනවා. ඒකේ නිතර හැසිරෙන ඒ කුලයන් අතර වැඩිගෙන කටයුතු කරන, ඒගොල්ලෝ නිතර ආශ්‍රය කරන අන්න හාමුදුරු කෙනෙක් තමයි මේ. මේ මදිවට දිවිනා ගන්න තමයි යන්නේ. හැබැයි කියන ප්‍රතිසන්දියකුත් නැහැ කියලා. ඉතින් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට මේක විශ්වාසත් නැහැ, චුන්ද හාමුදුරුවන්ට මේක විශ්වාසත් නැහැ. ඉතින් මොකද කරන්නේ? එහෙනම් ඇවැත්නි, අපි පොඩි ප්‍රශ්නයක් අහන්නම් කියලා දැන් ඉතින් ඔන්න පරීක්ෂාවකට බැස ගන්නවා. මේ කියන කතාව හරිද? කියන කතාව හරිද කියලා පරීක්ෂාවකට බැහැ ගන්න අහනවා. ඔබ මේ ඇහැට චක්කු විඥාණයෙන් දත යුතු යම්කිසි ධර්මයක් තියනවාද? අන්න රූප තියනවාද? ඒවා මම මගේ ආත්මය කියලා ගන්නවද? එතකොට කියනවා නෑ, මං ගන්නෑ. ඊට පස්සේ අහනවා මේ කන සෝත විඥාණයෙන් දත යුතු යම් කිසි ධර්මයක් තියෙනවද? ඒවා මම මගේ ආත්මය කියලා ගන්නවද? නැහැ කියලා කියනවා. ඊට පස්සේ කියනවා මේ ඉතුරු ආයතන හය කියාගෙන යන ඉතින් ගහන ජීවහා කාය ඊළඟට මනෝ. ඒ විදිහට මේ එක එක විඥාණයෙන් දත යුතු ධර්ම තියෙනවද? ඒවා මම මගේ ආත්මය කියලා ගන්නවද? එතකොට මේ ආඳුරු කියනවා නෑ, මං එහෙම ගන්නේ නෑ කියලා කියනවා. දැන් මෙහෙම කුවට විශ්වාස කරන්නත් බෑනේ. මොකද දැන් ඔය බේතෙන් හැදිච්ච ලෙඩ තියෙන කට්ටියත් ඕකම කියනවා. බේතෙන් හැදිච්ච ලෙඩ අර නිකන් බාගෙට තැම්බුණාලා කියන්නේ. මොනවදෝ කරලා තියෙනවා. මොනවදෝ බණ ටිකක් අහලා තියෙනවා. ඒක ගිහිලා තියෙන්නේ ඔය පිටපොට වැරදි මාරු වෙලා ගිහිලා තියෙන්නේ. එතකොට අන්න එන්නේ බේතෙන් හැදිච්ච ලෙඩ. සුව කරන්න හරි අමාරුයි. සමහර විට මෙතේ බුදු හාමුදුරන්ටත් පුළුවන් වේද දන්නේ නැහැ. මොකද ඒක බරපතල රෝගී තත්ත්වයක්. ඒගොල්ලොත් කියනවා මම මගේ ආත්මය කියලා මේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ මේවෙන් අන්න ගන්න ඕනේවා එකක්වත් මං එහෙම ගන්නේ නැහැ. මම මගේ ආත්මය කියලා ගන්නේ නැහැ. දැන් බෞගේ දවස ගියා මොකද්ද පොය වැඩසටහනකට. ඊතර ඉන්න කට්ටිය මේ ඔය නිකන් අර පොය කඩ කියන්නේ නන්නේ වගේ එකක්. භාවනාවක් කෙසේ වෙතත් අන්න දවස පුරාවට එක එක බණ අහ එක එක ඒවා කර කර පොය දවස කියවෙනවා. ආපහු ඊළඟ මාසේ තමයි එන්නේ. එහෙම කට්ටියක් ඉතින්. එහෙම කට්ටියගේ කියවෙන බණත් ඔන්න එක්කෝ අම්මාගේ ගුණ වර්ණනා කර කර හාමුදුරුවනේ බණක් කියනවා. එහෙම නැත්තම් අර මොකද ජාතක කතාවක් අන්න කැවුම් ටික ඔක්කොම එකක් දෙන්න ගියාම ඔක්කොම මිටියම එකට බැඳුනයි, ඊට පස්සේ ඇදලා ඇදලා බැරිම තැන මිටියම දීලා දැම්මයි කියලා ඕ වගේ එකක් කියනවා. ඔන්න මොකක් හරි එකක් තමයි කියවෙන්නේ. එතකොට ඒ වගේ තැනක ගිහිල්ලා මේ වගේ එකක් කිව්වොත්, මේ විදිහේ පුහුණුවක් සිද්ධ කරන්න, සිහියෙන් ඇවිදින්න, සිහියෙන් වාඩි වෙලා ඉන්න කියලා කිව්වොත්, ඔන්න වයස කම්මණ්ඩි කෙනෙක් නැගලා අනිවාර්ය කියනවා, මොකද්ද මම ඇවිද්ද ස්වාමීන් වහන්සේ, මම වාඩි වෙලා ඉඳියා ස්වාමීන් වහන්සේ, මට මේ අනිත්‍ය බව වැටහුණා කියලා කියනවා. මොකද තමයි වැඩේ, මොකද තමයි වැඩේ. දැන් එදා එහෙම දෙයක්ම සිද්ධ වුණා. මොකද මං වාඩි වෙලා ඉන්න කොහොමද දැනුනේ, ඇවිදින බව කොහොමද දැනුනේ, මේ බොහොම අමාරුවෙන් ඇකිල්ලා නිකන් ඇවිල්ලා මයික් එකත් අරගෙන ඔන්න කියනවා, මම වාඩි වෙලා ඉන්නකොට මට මේ මෙහෙම දැනුණා කියලා වාක්‍ය දෙකකින් විතර කිව්වා. ඊට පස්සේ මම ඇවිදිනකොට මට මෙහෙම දැනුණා කියලා හරි විස්තරේ කිව්වා. පතුල දැනුණා, අර විදියට හුස්මක් දැනුණා, මේ තට්ටන් තද වෙලා තියෙනවා දැනුණා කියලා කිව්වා. පොඩි විස්තරයක් කරා. ඊට පස්සේ මං කිව්වා, එහෙනම් දැන් ඕක බහුලීගත කරන්න පුළුවන්ද, වැඩි හුස්ම ගණනක් ওই විදියට සිහිය පවත්වන්න පුළුවන්ද, වැඩි පියවර ගණනක් ওই විදියට ඇවිදින බව දැනගන්න පුළුවන්ද කියලා. ඒ කියනකොට කියනවා, ඔන්න මට මේ කරගෙන යනකොට මට මේ අනිත්‍ය භාවය වැටුණාලු. මම දැන් අනිත්‍යර කලින් දැන් චල මං කියපු එක වැටුණානි කියලා. කියලා වඩා කල්පනා කළා. ඊට පස්සේ කියනවා, ඔබ වහන්සේ කිව්වේ මේ අනිත්‍ය ස්වභාවයක් ගැනනේ. නෑ, යාගේ අදහස මමත් මේ අනිත්‍ය ගැන කිව්වයි කියලා. නෑ, මම කිව්වේ මේ හුස්ම වැඩි ගණනක් පවත්වන්න, පියවර වැඩි ගණනක් පවත්වන්න ඉස්සෙල්ල ඒක තේරුම් ගන්න ඉන්නකෝ අනිත්‍ය දකින්න කලින්. ඒකවත් තේරෙන්නේ නැතු කොහොමද අනිත්‍යයක් දකින්නේ? කිව්ව එක අහපු පස්සේනේ උත්තරේ ඒ මොකද්ද ලැබුණේ. ඒ වෙලාවට ටක් ගාලා නවත්තන්න ඕනේ. පැන පණින පැන යන හිත තමයි ඔය. එකක් කියනකොට තව ප්‍රශ්නයක් අහනවා, ඒකට උත්තර දෙනකොට තව ප්‍රශ්නයක් අහනවා, කවදාවත් ඉවර වෙන්නේ නැහැ. එතකොට පළවෙනි ප්‍රශ්නේ ගාවින් කඩන්න ඕනේ. කඩලා අහන්න ඕනේ, දැන් කියපු එක ඇහුණද, කියපු එක තේරුණාද, ඒක ඉස්සෙල්ලා තේරුම් අරන් ඉන්නකෝ. ඒක තේරුම් ගන්න නැතු කොහොමද එතනින් එහාට මේ අනිත්‍යයක් ගැන කතා කරන්නේ? ඉස්සෙල්ලා අරමුණ අල්ලගෙන ඉන්න එපා, ඒකේ අනිත්‍ය ස්වභාවය දකින්න. ඉස්සෙල්ලා අරමුණ බැඳගෙන ඉන්න ඕනේ, අරමුණ දිගට නිරීක්ෂණය කරගෙන ඉන්න ඕනේ. ඉස්සෙල්ලා අරමුණ අල්ලගෙන දිගට නිරීක්ෂණය කරන්නේ නැතුව, ඒ පියවර නැතුව කොහොමද අනිත්‍ය දකින්නේ පාට? ඉතින් ඕක තමයි බේතෙන් හැදුණු ලෙඩ කියන්නේ, ඕක තමයි. එතකොට ඔය වගේ කෙනෙක්ගෙන් ඇහුවොත්, ඔබ මේ චක්කු විඥාණයෙන්, සෝත විඥාණයෙන්, මේ විදියට ගාන, ජීවහා, කාය, මනෝ විඥාන වලින් මේ දත යුතු ධර්ම මම, මගේ, මගේ ආත්මේ විදියට දකින්නවද කියලා නෑ කියනවා. නම් බොරු නම් ගිහිල්ලා අහලා බලන්න, ඔය නිකන් සාමාන්‍ය ඔය පන්සලක පොහේ වැඩසටහනක ඉන්න කට්ටියකින් ගිහිල්ලා අහලා බලන්න. ඉතින් ඒ කිව්ව පමණින් ඒක හරි වෙලා නැහනේ. ඒක කිව්ව පමණින් ඒක සත්‍ය වෙන්නේ නැහනේ. ඒතකොට දැන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේටත් මේ ප්‍රශ්නේ තමයි තියෙන්නේ. දැන් මේ හාමුදුරුවෝ නම් කියනවා එහෙම දකින්නේ නැහැ කියලා. කොහොමද විශ්වාසයට ගන්නෙ? කොහොමද ස්ථිරව ගන්නෙ? චර්යාවෙන් එහෙම දෙයක් පේන්නෙත් නැහැ. අර යාළු මිත්‍රය වටේ තමයි ගැවසෙන්නේ. ඊට පස්සේ අර විදියට දිවිනහ ගන්න තමයි හදන්නේ. ඉතින් ඕන්න ඔය විදියේ ප්‍රශ්නයක් මතුවෙලා ආවා. දැන් සාමාන්‍යයෙන් ඔය මොකද්ද මෙන්න මෙහෙම අදහසක් කියනවා දාර්ශනිකයෙක්. එයා කියනවා මෙන්න මේ විදිය දෙයක්, මේ ජීවිතේ ඔබට ලැබිච්ච යම්තාක් දෙයක් තියෙනවද, ඒ සියල්ල ණයට ගත් දේවල් විදියට සලකන්න. හරි. එතකොට අපි හිතමු අපිට යාසියම් වස්තු සම්භාරයක් තානාන්තර වගේ ඒවා ලැබිලා තියෙනවා. මේ සියල්ල ණයට ගත් දේවල්. ඊට පස්සේ අපිට අර විදිහේ හිතමිත්‍රයෝ, පවුලේ සමාජිකයන් ලැබිලා තියෙනවා. ඒ සියල්ල ණයට ගත් දේවල්. මොන විදියට සලකන්න? ඊට පස්සේ මේවා ණයට ගත් දේවල්නේ. එතකොට දැන් අපි හිතමු තිබුණ මොකක් හරි වස්තු සම්භාරයක් නැති වෙලා ගියා. තිබුණ මොකක් හරි තානාන්තරයක් නැති වෙලා ගියා. තිබුණුන් මොකක් හරි නම්බු නාමයක් නැති වෙලා ගියා. එතකොට හිතන්න කල්පනා කරන්න, මම නෙයි ණය පියෙව්වා. තවදුරටත් මම ණය නැහැ. ඒවා නැති වෙලා ගියා නෙමෙයි, මම ඒක පියෙව්වා. මම ඒක ආපහු ලබා දුන්නා. ඒ විදිහට හිතන්න කල්පනා කරන්න. ඊට පස්සේ ගෙදර ඉඳපු කවුරු හරි ප්‍රියම කෙනෙක් මලා කියමුකෝ. මලහාම කල්පනා කරන්න, මලා කියලා නෙමෙයි, එයා ණයට අරන් ඉතිවුනේ මම මෙච්චර කල්, ඒ ණය මම පියෙව්වා. ඔන්න ඒ විදිහ ඇටිටියුඩ් එකකින් මේ ලෝකෙ දිහා බලන්න, ඔන්න ඒ විදිහ ඇටිටියුඩ් එකකින් මේ ජීවිතය ගෙවන්න කියලා කියනවා. ඒ කියන කතාවට අනුව ජීවිතය ගෙවන්න පුළුවන් නම් ඇත්තටම මේ මම මගේ ආත්මය නොවන ස්වභාවයක් තමයි ඔය කියන්නේ. එහෙම ගෙවන්න පුළුවන් නම් ප්‍රශ්නේ තියෙන්නේ ඔහොම ගෙවන්න බෑනේ. ඔහොම ගෙවන්න බෑ, නිකන් පොඩි පොඩි ඒවා නම් ඔහොම ඉතා ගන්න පුළුවන්. නිකන් ඔන්න කෝපයක් බිඳුනහම මම මගේ ආත්මය කියලා ගන්නේ නැතුව ඉන්නවා වගේ එකක් හදා ගන්න පුළුවන්. අර විදියට කෝපේ මම ණයට අරන් තුනේ, කෝපේ මම ආපහු රිටර්න් කරා කියලා හදා ගන්න පුළුවන්. නමුත් ඉතින් හරි කෝපයක් බිඳුණු දවසට ඒක අමාරුයි. ඔන්න ආඩනව වැළපෙනවා, ඔන්න ඉකි ගන්නවා, ඔන්න ක්ලාන්ත වෙනවා. දැක ගන්න පුළුවන් නැවත නැවත විලාප තියනවා, නැවත නැවත අර විදියේ විවිධ චෝදනා නගනවා. ඔය හිතේ ස්වභාවය තමයි ඒක, ඔය හිතේ ගැනීම තමයි ඒක, ඔය හිතේ ග්‍රහණය තමයි ඒක. එතකොට අර හරි දෙයක් අහම තමයි වැඩේ තේරෙන්නේ. එතකොට ඒ දාර්ශනිකයා කියන එක නම් හරි තමයි. ඒ විදිහ ඇටිටියුඩ් එකක් නම් වටිනවා තමයි. ඒ විදිහ ඇටිටියුඩ් එකක් මම මමගේ මගේ ආත්මය නොවන ස්වභාවයක් තමයි. ඒ විදිහ ගැනීමක් නැහැ මේ හිතේ. නමුත් අන්න ඉතින් එහෙම එකක් තියනවාද කියලා හොයාගන්න වෙන්නේ අන්න අර විදිහ ප්‍රශ්නයක් ආපු දවසම තමයි. අර විදිහ විපතක් වෙච්ච දවසරම තමයි. එතකොට අන්න බේතින් හැදිච්ච ලෙඩ තියෙන කට්ටියත් ඕකම කියනවා. ඇත්තට නිවන් ගියපු කට්ටියත් ඕකම කියනවා වෙන්න පුළුවන්. දැන් මේ ආමුදුරෝ එහෙම නේ කියන්නේ. දැන් අපි දන්නේ නැහැ ඇත්තට නිවන් ගිහිල්ලාද නැත්නම් බේතින් හැදිච්ච ලෙඩක්ද කියලා දන්නෙත් නැහැ. සාරිපුත්ත ආමුදුරන්ට තේරෙන්නෙත් නැහැ. සාරිපුත්ත ආමුදුරුත් කල්පනා කරනවා දැන් මොකද කියන්නේ. දැන් මෙහෙමත් කියනවා ඉන්නෙත් අර එහෙම මේ වැදගෙන කුලවල වල වැදගෙන දිවිනා ගන්න හදන්නේ. ඉතින් මොකද කරන්නේ? සද්ද නැතුව දෙනමත් එක්ක පිටත් වෙලා එනවා. පිටත් වෙලා ඇවිල්ලා ටික කාලෙකින්ම පැය ගණනකින්ම මේ ස්වාමීන් වහන්සේලාට දැනගන්න ලැබෙනවා මේ හාමුදුරුවෝ දිවි තොර කරගෙන මේ හාමුදුරුවෝ යම්කිසි තියුණු ආයුධයකින් ගෙල සිඳගෙන මේ විදියට මැරිලා කියලා. ඉතින් මොකද කරන්නේ? දැන් යනවා බුදු හාමුදුරුවෝ හොයාගෙන. බුදු හාමුදුරුවන්ට ගිහිල්ලා කියනවා ස්වාමීනි අන්න අර චන්න කියන අයසතුන් වහන්සේ දිවි තොර කරගත්තා. ආයුධයකින් ගෙල කපාගෙන දිවි තොරගෙන මෙයා මේ අසනීපෙන් ඉඳියේ. මෙන්න මේ විදියට අසනීපෙන් ඉඳපු කෙනා මේ විදියට දිවි තොර කරගත්තා කියලා කියනවා. එතකොට අන්න ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ පරලෝක ගතිය මොන වගේද මේ හාමුදුරන්ගේ? මොන විදියටද මේ හාමුදුරුවෝ නැවත උප්පත්තියක් ලැබුවේ කියලා ඔන්න විමසීමක් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අමුතු විදිහේ ප්‍රශ්නයක් අහනවා. ඇයි සාරිපුත්ත මේ කිව්වා නේද මේ එයාට උප්පත්තියක් නැහැ මට ප්‍රතිසන්දියක් නැහැ කියලා ඕගොල්ලන්ට පැහැදිලි කරා නේද ඒ වෙලාවේ කියලා අන්න බුදුරජාණන් වහන්සේ නිකන් පොඩ්ඩක් නිකන් අර නිකන් පල්ලෙකට වගේ අහනවා සාරිපුත්ත හාමුදුරුවන්ගෙන්. ඇයි එයාම කිව්වා නේද ඕගොල්ලන්ට ප්‍රතිසන්දියක් නැහැ කියලා? එයාම කිව්වා නේද මේ විදිහේ මට නැවතු උපතක් නැහැ කියලා කියලා. අන්න ඒ වෙලාවේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ කියනවා නෑ ස්වාමීනි මේ හාමුදුරුවෝ ඉතින් අන්න අර පුබ්බ විචිර නැමැති ඒ වජ්ජිගාමේ මේ යාළු මිත්‍ර කුලයෝ එක්ක වැදගෙන තමයි ඉන්නේ. මේ විදිහට තමයි කල් ගෙවන්නේ. ඒ විදිහට තමයි ඔහු කල් ගෙව්වේ. ඉතින් අපි කොහොමද විශ්වාස කරන්නේ මේක? ඉතින් අපි කොහොමද දන්නේ මෙයා මේ විදිහට ඇත්තටම ප්‍රතිසන්දියක් නැති කෙනෙක්ද කියලා ප්‍රකාශ කරනවා. එතකොට ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ අන්න මේ සූත්‍ර දේශනාවේන වැදගත්ම කොටස පෙන්නුම් කරනවා. සාරිපුත්ත මේ යාළු මිත්‍රයෝ අතරට එළඹෙනවා නේද? ඒ එළඹීම එළඹිය ඒ එළඹීම හරියාකාර එළඹීමක් නෙමෙයි. ඒ විදිහට එළඹීමක් නෙමෙයි මම එපා කියන්නේ. ඒ වෙනුවට මම එපා කියන්නේ මොකද්ද? මේ හිතෙන් එළඹීමක් තියෙනවා. අන්නේ හිතේ එළඹීම නිසා මොකද වෙන්නේ? මේ කය බහා තබලා තවත් කයක් මෙයා අරගන්නවා. එක වාහනයක් අයින් කළා දාලා අලුත් වාහනයක් අරගන්නවා. අන්න ඒ එළඹීම තමයි නොකල යුත්තේ. අන්න ඒ එළඹීම තමයි වැරදි දේ විදිහට මම දකින්නේ. එහෙම නැතුව අර මිනිස්සු අතරට වැදගන්න මිනිස්සු ආශ්‍රය කරන අර විදිහට කොළවල එළඹෙන කට්ටිය නෙමෙයි, ඒ එළඹීම නෙමෙයි, වැරදි එළඹීම මෙන්න මේ එක කයක් අතහැර තව කයකට එළඹීම. මේ හිත තුළ තියෙන එළඹීම. අන්න ඒ එළඹීම තමයි නැසිය යුත්තේ. අන්න ඒ එළඹීම තමයි වැරදි දේ. චන්නට එහෙම එළඹීමක් නැහැ. එයා නැවත උප්පත්තියක් ලැබුවේ නැහැ කියලා ප්‍රකාශ කරනවා. එතකොට දැන් සාරිපුත්ත හාමුදුරන්ටත් වැඩේ පොඩ්ඩක් කොට උඩ ගියා. මොකද මේ සිදුවෙච්ච සිදුවීමත් එක්ක අර විදිහට කුලවල එළඹී ආකාරයෙන්ම දැක්කා මේ හාමුදුරන්ගේ ස්වභාවය. මෙයා මෙහෙම කුලවල වැඩගෙන ඉන්නවා නම්, යාළ මිත්‍රය ආශ්‍රය කරනවා නම්, මෙයාගේ ඒ විදිහ එළඹීමක් තියනවා නම්, මෙයාගේ ඒ විදිහ ඇලීමක් තියනවා නම්, මෙයා මේ විදිහේ විවේකයක් සැනසීමක් ළඟා කරගත්ත කෙනෙක් නෙමෙයි. අර විදිහට අර ස්වාමීන් වහන්සේ කිව්වට විශ්වාස කරේ නැහැ. මලාට පස්සේ ගිහිල්ලා ඇහුවා, අන්න කොහෙද උප්පත්තිය, කොහෙද පරලෝක ගමන ස්වාමීනි කියලා ඇහුවා. එතකොට ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ කියනවා ඒ ගමකට එළඹෙන්න පුළුවන්, යාළු මිත්‍ර ආශ්‍රය කරන්න පුළුවන්, කුලයන් අතර ගැවසෙන්න පුළුවන්. නමුත් අන්න ඒක නෙමේ මම නොකළ යුතු විදිහට පෙනෙන එළඹීම. ඒ වෙනුවට මේ හිතෙන් එළඹීමක් තියෙනවා. ඒ එළඹීම නිසා මොකද වෙන්නේ? එක කයක් අතහැරලා තව කයක් ගන්නවා. එක තව කයක් බහා දබලා තව කයකට එළඹෙනවා. අන්න ඒ එළඹීම තමයි නැසිය යුත්තේ. චන්නට එහෙම එළඹීමක් තියුනේ නැහැ කියලා අන්න යම්කිසි විදිහක ප්‍රකාශයක් කරනවා. දැන් ওই විදිහේ අන්න අපි බාහිර චරිතෙන්, බාහිර ස්වභාවයෙන් මේ හාමුදුරුවන්ගේ ආකාරයෙන් බැලුවොත් අන්න ප්‍රතිපදාවක් පෙනෙන්නේ නැහැ වගේ. ඉතින් සාරිපුත්ත හාමුදුරුවන්ට, සාරිපුත්ත ස්වාමීන් වහන්සේට පෙනිලා නැහැ. ඒ වෙනුවට ඔය නිකන් යාළු මිත්‍රයෝ අතර ගැවසීගෙන එහෙම එහෙ ගමන් කරමින් පිරිස අතර ගැවසීගෙන තමයි අන්න ඉඳලා තියෙන්නේ. ඊළඟට බැලු බැල්මට පේනවා මේ පැවිද්දේ අපේක්ෂා නැතුව, පැවිද්දේ කටයුතු නොකර වෙන වෙන ඒවා කර කර ඉන්නවා වගේ තමයි බැලු බැල්මට පෙනිලා තියෙන්නේ. ඒකනේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මේ කියන්නේ. ඒකනේ අර විශ්වාස නොකරේ. ඒකනේ අර මට නම් මේ විදිහේ නැවත පුනර්භවයක් නැහැ කියලා කිව්වහම අන්න ඒක පිළිගත්තේ නැහැ. ඒ අදහසට එකඟුනේ නැහැ. ඒ හාමුදුරන්ට නැවත නැවත එතු ගන්නන්න හැදුවා මේ විදිහේ ප්‍රතිපදාවක යෙදෙන්න කියලා. ඊළඟට අර විදිහට දිනහා ගන්න එපා කියන එකත් ප්‍රකාශ කරා. ඒ ස්වාමීන් වහන්සේ හිතුවේ මේ විදිහේ දෙයක් කරගන්නේ මේ හිත තුල තියෙන ඒ අපහසුතාවය නිසා, මේ විදිහට එළඹීමක් නිසා තමයි මේක කරගන්නේ කියලා යම්කිසි දියක ප්‍රකාශයක් සිදුවීමක් සිද්ධ වුණා. නමුත් අන්න මේ ස්වාමීන් වහන්සේගේ සැබෑ ස්වභාවයේ අර විදිහට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා දෙනවා. පැහැදිලි කළා දෙනවා අන්න මේ කුලයන් අතර ගැවසෙන්න පුළුවන්. කුලයන් අතර ගැවසීමෙන්ම මනින්න එපා ආසාරිපුත්ත. එහෙම මනින්න අමාරුයි. ඒ වෙනුවට මේ හිත තුළ එළඹීමක් තියෙනවා. ඒක තමයි නොකළ යුත්ත. ඒක තමයි මේ සංසාරයක් ගෙතෙන්නේ. ඉතින් මේ විදිහේ ස්වභාවයක්, මේ විදිහේ පැහැදිලි කිරීමක් සිද්ධ කරනවා. එක්තරා විදිහක දැන් අර බාහිර චරිතය අනුව සැක සංකමතු වෙනවනේ. සැක සංකමතු වෙනවා. අර යාළු මිත්‍රයෝ ආශ්‍රය කරගෙන මේ පිරිස් අතරට වැදගෙන ඉන්න මේ හාමුදුරන්ට මොන නිවන්ද? මෙච්චර මේ වැඩ රාජකාරී අතර ඉන්න මේ හාමුදුරන්ට මොන නිවන්ද කියලා හිතෙන්න පුළුවන්. ඒ විදිහ අදහසක් බාහිරෙන් බැලුවාම කෙනෙක්ට හරිම ඉක්මනින් අරගන්න පුළුවන්. ඒක හොඳයි බාහිර සාසනීය අදහසක. දැන් ඔය සක්මන් පරියංග කරත් ගොඩ දෙනෙක් බාහිර සාසනීයනේ පවත්න්නේ. ඒගොල්ලෝ පෙන්නනවා වටපිටාවට පේන තමයි සක්මන් කරන්නේ. අනේ බොම පිළිවෙලට අර කොකා යනවා වගේ එක කකුලක් උස්සලා මීට තියලා අනිත් එක අරගෙන මීට තියලා ඔහොම ගමන් කරනවා. එහෙම නැත්නම් වාඩි වෙලා ඉන්නවා බාහිර සාසනීය පැවැත්වීම සඳහා. බාහිර සාසනීය පැවැත්වනකොට අන්න මොල් ගහක් ගිල්ලාගේ හොඳට වාඩි වෙලා ඉන්න උජුං කායම් පනිදාය කියලා වාඩි වෙලා ඉන්නවා. පැයම ඉන්නවා ඒ විදිහටම ඉන්නවා. පැයම ඇවිදිනවා අර විදිහට ඇවිදිනවා. ඒ ඇවිද්ද පමණින්, ඒ වාඩි වෙලා ඉඳිය පමණින් අපි දන්නේ නැහැ නේ මෙයා මොකද කරන්නේ කියලා. එයාගේ ප්‍රතිපදාව අපි දන්නේ නැහැ. එයාගේ ප්‍රතිපදාව අපි දන්නේ නැහැ. එයා මොනව කරනවද කියලා අපි දන්නේ නැහැ. බාහිර සාසනයට හොඳයි ඉතින් අර ඇවිදීම. ගොඩ දෙනෙක් ඔය පන්සල්වල එහෙම භාවනා කරනවා කියලා දෙන්නේ ඉරියව් පැවැත්වීම තමයි. මේ විදිහට වාඩි වෙලා ඉන්න කියලා දෙනවා. භාවනාව මොකද්ද කියලා දෙන්නේ නැහැ. දන්නේ නැහැ. එහෙම කියන්නේ. හැබැයි මේ විදිහට වාඩි වෙලා ඉන්න ඕනේ. පැයම ඉන්න ඕනේ. එහෙම වාඩි වෙලා ඉන්න ඕනේ කියලා කියනවා. ඇවිදිනවා නම් ඇවිදින එක නම් කියන්නේ නැහැනේ කොහොමත්. ඇවිදිනවා නම් මෙහෙම ඇවිදින්න ඕනේ කියලා කියනවා. මෙතනින් එහාට ගියපු ප්‍රතිපදාවක් පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ, දන්නෙත් නැහැ. අනිත් පැත්තෙන් ඔය සතිපාසලේ වුණත් මේ ප්‍රතිපදාව දන්නේ නැති කට්ටිය මම දැකලා තියෙනවා. ඔය ළමයින්ගේ කොඳු කෙලින් කරනවා අලලා. වාඩි වෙලා ඉන්න ඕනේ කියලා, මෙහෙම ඉන්න ඕනේ පුතේ කියලා කොන්දෙන් අල්ලලා කෙලින් කරනවා. ගෑනු ළමයින් එහෙම වැඩිපුර කෙලින් කරනවා. එතකොට වෙනම ලෙඩක් ඒක. ඉතින් ඌට අල්ලලා ගහන්න ඕනේ ඉස්සෙල්ලාම ඉන්ජෙක්ෂන් එකක්. ඔයා දන්නවද, ඔයාට පුරුදු කරන් තේරෙනවද, ඔයා ඔය පවත්තානේ ඇතුළත ප්‍රතිපදාවක්ද බාහිර ප්‍රතිපදාවක්ද? එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ඉතින් අන්න ඒ විදිහේ දෙයකට බාහිරයට පේන ක්‍රියාවලිය හොඳයි. අර විදිහ ඇත්ත ප්‍රතිපදාවක් නැත්නම් ඇත්තටම අන්න භාවනා කරනවා වගේ වාඩි වෙලා ඉන්න පුළුවන්. වන්ට කට්ටියට පේන ඇවිදින්න පුළුවන්. භාවනා කර ගමන් මීට එකක් ඇල්ල බලනවා කවුරුත් ඇවිල්ලා වටපිටාවේ ඉන්නවද, මාදියා බලන් ඉන්නවද කියලා. අන්න ලොකු පිරිසක් එහෙම ගැවසෙනවා නම් ලොකු හොඳට ඉරියව්ව පවතිනවා. එහෙම දේවලුත් තියෙනවා. එහෙම ස්වභාවයක් තියෙනවා. එතකොට බාහිරෙන් අපිට කියන්න බෑ මෙයාගේ ප්‍රතිපදා මොන වගේද කියලා. දවසක් කාලයකට පස්සේ මහත්තයෙක් ඇවිල්ලා එයා කියනවා එයා දැකපු සිදුවීමක්. එයා කියනවා මම යම්කිසි භාවනා මධ්‍යස්ථානයකට ගියා. එතන කෙනෙක් භාවනා කරනවා. භාවනා ශාලාවේ පැය ගණනාවක් ඉන්නවා. මුළු දවසම වගේ භාවනා ශාලාවේ පොඩි වෙලාවයි, පොඩි සතපෙන වෙලාව විතරයි අඩු ඉතුරු වෙලාව භාවනා ශාලාවේ. ඒකත් ස්වාමීන් වහන්සේ මම අවුරුදු 5කට කලින් යනකොටත් එහෙමයි, අවුරුදු 5කට පස්සේ යනකොටත් එහෙමයි. ඒ හාමුදුරුවෝ ඒ යෝගියා ඒ විදිහට කරනවා නම් කොච්චර දෙයක්ද ස්වාමීන් වහන්සේ, කොච්චර දෙයක්ද, කොච්චර වටිනවද කියලා ඇහුවා. මෙහෙම දැන් භාවනා ශාලාවේ පදිංචි වෙලා ඉඳීමක් ගැන තමයි මේ කියන්නේ. ඉතින් මං ඇහුවා ගිහිල්ලා ඇහුවේ නැද්ද අර ට්‍රික් ක්වෙස්චන් එක කියලා. මොකද්ද මේ අර ට්‍රික් ක්වෙස්චන් එක කියලා පොඩ්ඩක් ඇහුවේ නැද්ද කියලා. මොකද්ද මොකද්ද ඒ කියලා අහනවා. ඉතින් මං කෝ දැන් අවුරුදු 5කට කලින් මම එනකොටත් ඔබ වහන්සේ නැත්තම් මේ යෝගී මහත්මයා මේ විදියටම පැය 24න් වැඩි හරියක් භාවනා ශාලාවේ. දැන් අවුරුදු 5කට පස්සේ මම එනකොටත් ඔබ වහන්සේ මේ යෝගී මහත්මයා පැය 24ම භාවනා ශාලාවේ. දැන් මෙච්චර මේ කාලයක් මේ විදිහට කැප කළා ඔබ හිත සතුටින් ඉන්නවද, හිතේ විවේකයෙන් ඉන්නවද කියලා ඇහුවානම් අන්න ඒක හොයාගන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒ ට්‍රික් ක්වෙස්චන් එක අහලා බලන්න ඕනේ පොඩ්ඩක් ලං වෙලා. එමීට ඊටසේ කියනවා අම්මෝ වහන්න ගියේ නෑ ස්වාමීන් වහන්සේ, මම ඒ කෙනාට එහෙම අහන්න ගියේ නෑ, මට බය හිතුණා කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඒක තමයි වැඩේ. අන්න ඒක අහලා බලන්න ඕනේ. අවුරුදු 5කට කලිනුත් ඉන්නවා, 5කට පස්සෙත් ඉන්නවා, මෙච්චර කැපවීමක් කරලා තිනවා දැන් හරිත කියලා ඇහුවානම් අන්න ඒ ප්‍රශ්නේ බොම වටිනා ප්‍රශ්නයක්. අර ඒකනේ ආන්නේ නිකන් දැන් සැපද කියලා අහන්නෙත් ඒකනේ. ඒක පොඩ්ඩක් අහලා බලන්න ඕනේ. ඒකනේ හරි මිම්ම නැතුව භවනා ශාලාවේ ගෙවන පැය ගණනවත් අර විදිහට ඉරියව් පැවැත්වීමවත් නෙමෙයි. ඒක තමයි නිවැරදි මිම්ම. ඒක අහලා බලන්න ඕනේ. ඒක අහලා බැලුවාම ඔන්න හොයාගන්න පුළුවන්. ඉතින් අපි අර බාහිරෙන් පෙනෙන විදිහට ගන්න හොඳ නෑ. ඒක සාමාන්‍යයෙන් ඉතින් අර ආගමත් එක්ක පැතිරෙන වැරදි මතවාදයක් කියලාත් කියන්න පුළුවන්. නමුත් නිවැරදි ප්‍රතිපදාවකට වැසගත්තට පස්සේ තේරෙනවා මේකම නෙමෙයි යථාර්ථය. මේ පේන කරුණම නෙමෙයි සත්‍ය කියන එක තම තමුන්ට දැක හඳුනා ගන්න පුළුවන්. ඔය බාහිරෙන් පෙනෙන දේවල් මතම තීරණය කරන්න යන්න එපා. දැන් ජීවිතේ ගෙවනකොටත් ඒ විවිධ පුද්ගල විවිධ විදිහට අපි කිරණාමයිනවනේ. එතකොට එකපාරට තීරණය කරන්න එපා. දැන් සාමාන්‍ය ඔය කසාද ජීවිතයක්, එහෙම නැත්නම් ප්‍රේම සම්බන්ධතාවයක් ඒ වගේ දෙයකට උනත් අර සැක කරනවා නම් ඒක නිකන් කනකොක හැඬුව වගේ තමයි. සැකේ කියන්නේ කනකොක හැඬීමක්. එතනින් එහාට දෙයක් නැහැ. සොහොන් ලකුණක්. මොකද සැකයි. මට ඔබ විතරක් වුණාට ඔබට ඉන්නේ මං විතරද කියලා අහනවා. ඉතින් එහෙම ප්‍රශ්නේ ඇහුවා කියන්නේම කනකොක හැඬුණා. අර කාලෙකට කලින් ඔය කවුන්සිලින්ද කොහෙද ලෙක්චර් එකකට ආපු මහත්තයෙක් කියනවා මේ රිලේෂන්ෂිප් වල සැකය කියලා එකක් තියෙනව නේද? සැකය කියන්නේ සොහොන් ලකුණක්. සැක කරනවා නම් ඈත තියාම නවත්තලා දාන එක වටිනවා. මොකද ගොඩ දාන්න බෑ. ගොඩ දාන්න බෑ. අන්න ජාලි වෙලා ඉන්න කාලේ මේ පමණකට සැක කරා නම් කදාද බැන්දට පස්සේ ඒ වගේ සියයක් ගුණයක් සැක කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ෆෝන් චෙක් කරනවා, කෝල් චෙක් කරනවා, ෆේස්බුක් වල කාත් එක්කද මැසේජ් කරලා තියෙන්නේ, කාවද ලයික් කරලා තියෙන්නේ, කොහෙද කමෙන්ට් කරලා තියෙන්නේ. අමුතුම පිස්සුවක්. අමුතුම පිස්සුවක් ඈදෙනවා. අහනවා මට ඔබ විතරක් වුණාට ඔබට ඉන්නේ මං විතරද කියලා. ඉතින් එක්තරා විදිහක අර මනුස්සයාගේ කර්මය තමයි තින්නේ. මොනවාරි දෙයක් අල්ලගත්තාම ඉතින් ඒකට අනුව අර විදිහ ප්‍රතික්‍රියාවක් මතුවෙලා එනවනේ. කෙනෙක් කසාද බැඳ ගත්තාම, කෙනෙක් එක යාළු වුණාම ඉතින් ඒ විදිහේ විපාකයක් මතුවෙලා එන්න ඉඩ තියෙනවා. ඒ ක්‍රියාවලිය ඒ විදිහට දෙයක් අල්ල ගැනීම මත තමයි ඒක පදනම් වෙන්නේ. හිත තුලින් අරමුණක් අල්ලගත්තා වගේ තමයි. ඒ අරමුණ අල්ල ගැනීම තුලින් අන්න මොකද වෙන්නේ? මුළු ලෝකෙම ප්‍රතික්ෂේප වීමක් සිද්ධ වෙනවා. එකක් අල්ලගත්තා, අනිත් ටික ප්‍රතික්ෂේප කරා. ඒ විදිහ දෙයක් සිද්ධ වෙනවා. එතකොට ඒ අල්ලගත් එකට අනුව යම් කිසි විදිහක ක්‍රියාවලියක් මතුවලා එනවා. ඒක තමයි යථාර්ථය. ඒක තමයි ස්වභාවය. ඉතින් ඒ විදිහට ගන්නත් පුළුවන් අපිට. ඒකනේ දැන් පැවිද්දෙට කියන්නේ මොකද්ද? රහතන් වහන්සේ කෙනෙක්ට කියන්නේ මොකද්ද? අන්න මුළු ලෝකෙට මුරුමක්කාරයෙක්. ඇයි ඒ? අන්න එක අරමුණක් අල්ල නොගැනීම තමයි ඒක තියෙන්නේ. එකක් අල්ල ගත්තද ඉතුරු ඒ ක්‍රියාවලියෙන්ම අනිත් ඒවා ඔක්කොම ප්‍රතික්ෂේප වුණා. රහතන් වහන්සේ කෙනෙක් කොහොමද මුළු ලෝකෙට මුරුමක්කාරයෙක් වෙන්නේ? අන්න එයා එකක්වත් අල්ලන්නේ නැහැ. ඒ අල්ලන්නේ නැති නිසාම අන්න අර මුළු ලෝකෙම උරුමක්කාරයෙක්, මේ මුළු ලෝකෙම පරිභෝග කරන්න සුදුස්සෙක්, දුර ඉඳලා ගෙනහල්ලා පූජා කරන්න වටින කෙනෙක් කියලා ප්‍රකාශ කරනවා. ඒක තමයි මේ ප්‍රතිපදාවේදී වෙන වෙනස. අල්ලගත්තොත් අල්ලගත් එකට අනුව යම් කිසි දෙයක් ගැළපිලා ඇවිල්ලා තියෙනවා. ඉතින් අර විදිහේ ප්‍රශ්නයක් සමහර විට නොනා, එහෙම නැත්නම් පෙම්වතිය ඇවිල්ලා අහනවා මට ඔබ විතරක් වුණාට ඔබට ඉන්නේ මං විතරද කියලා අහනවා. ඒ වගේ ප්‍රශ්න ඉතින් ඒ අදාළ මහත්තයාගෙන් තමයි ගිහිල්ලා අහන්න වෙන්නේ. ඒ විදිහට පෙමතාගෙන් ගිහිල්ලා තමයි අහන්න වෙන්නේ. මේගොල්ලන්ට තමයි ඒක අදාළ. කාටවත් බහදුන්නේ නැද්ද? මුළු ලෝකෙට මුරුමක්කාරයෙක්. කාටවත් බහදුන්නේ නැද්ද? මුළු ලෝකෙම කට්ටිය, මං කියන්නේ පොටෙන්ෂල් එකක් තියෙනවා අපි හිතමු. ලෝකෙම ගෑනු ළමයින් ගැන පොටෙන්ෂල් එකක් තියෙනවා. කරගන්න පුළුවන්ද බැරිද කියන එක නෙමෙයිනේ ප්‍රශ්නේ තියෙන්නේ. එක්කෙනෙක්ට බහදුන්නද? අන්නේ බහදීම තුලින්ම ඉතුරු සියල්ල ප්‍රතික්ෂේප කරා. අර ස්වයංවරයක් කියන්නේ ඒකනේ. පේලියට ඉන්නවා. පේලියම ගැනම පොටෙන්ෂල් එකක් තියෙනවා. ඕන එක්කෙනෙක් තෝරගන්න පුළුවන් විභවයක් තියෙනවා. කෙනේ තේරුවද? ඒ තේරු ක්‍රියාවලියෙන් ඉතුරු ටික ප්‍රතික්ෂේප වුණා. ඉතුරු ටික ප්‍රතික්ෂේප වුණා. ඕක තමයි වැඩි. ඕක තමයි ඔය හිත තුල යන ක්‍රියාවලිය. එතකොට අන්න බාහිරෙන් අපි දැක්කට මොකද? බාහිරෙන් තියෙන දේම නොවෙන්න පුළුවන්. බාහිරදී දැනෙන දැනීමම සත්‍ය නොවෙන්න පුළුවන්. අන්න ඒක තමයි මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. සාරිපුත්ත මේක නෙමෙයි නිවැරදි එළඹීම. එවිනොට වෙනස් විදියක එළඹීමක් තියෙනවා. මොකද්ද? මේක කයක් බහා තබලා තව ඒකකට එළඹෙනවා. එහෙම නැත්නම් ඔය පුහුණුව විදියට ගත්තොත් එක අරමුණක් බහා තබලා වෙන අරමුණකට එළඹෙනවා. අන්න එළඹීම තමයි මම එපා කරන්නේ. ඒක තමයි නොකල යුත්ත කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් මේ සූත්‍ර දේශනාවේ තියෙන ගාථාව තමයි අද අපි ඉතිරියෙන් තියාගත්තේ. ඇත්තටම මේකේ ටිකක් කියාගෙනත් ගියා මම ගාථාව නොකියා. අදවත් බලමු ගාථාවක් කියලා වැඩි ආවර කරන්න පුළුවන් වේවිද කියලා. මොකද සමහර වෙලාවට ගාථාවක් කියලා පටන් ගන්නවා අන්තිමට ගාථාව ගැන කියලා නැහැ ඉතුරු ඔක්කොම කියලා. ඉතින් ඒක අද නොවෙන්න අපි බලමු මොකද්ද මේ කියපු ගාථාව කියලා. මේ සූත්‍ර දේශනාවේ තමයි ඒක සඳහන් වෙන්නේ. නිස්සිතස්ස චලිතං යම්කට හේතුණාද අන්න ඔහුට ඒ හේතු වෙච්ච දේට අනුව ගමනක් තියෙනවා. ගමනක් තියෙනවා. අනිස්සිතස්ස චලිතං නැති. යමකට හේතු නොවෙනවද අන්න එතකොට ඔහුට ඒ ආකාර ගමනක් නැහැ. ඔය විදිහේ දෙයක් මුලින්ම පැහැදිලි කරනවා. දැන් සාමාන්‍යයෙන් අපි හිතමු අලුතෙන් භාවනා කරන්න එන කෙනෙක්. එයත් ගොඩක් වෙලාවට බිත්තියකට හේතු වෙනවා. ඊයර වාඩි වෙලා ඉන්න බෑ. වාඩි වෙලා ඉරියව් පවත්වන්න බෑ. ඉතින් මොකද කරන්නේ? බිත්තියකට හේතු වෙනවා. බිත්තියකට හේතු වෙන ගමන් මොකද වෙන්නේ? බිත්තියට අනුව ගමනක් මෙයාට තියෙනවා. බිත්තිය පොඩ්ඩක් එහෙමේ වුණොත් අන්න මොකද වෙන්නේ? ඒකට අනුව මිනිහත් එහෙමේ වෙනවනේ. ඇයි? මොකද බිත්තියට හේතු වෙලා තමයි ඉන්නේ. ඒ වගේම අපි හිතමු අලුතෙන් මේ පුහුණුවට එන කෙනෙක්ට අපි අරමුණකට හේතු කරනවා. මොකක්ද අරමුණ? මේ විදිහට හුස්මක් අල්ල ගන්න හුස්මට හේතු කරනවා. එහෙම නැත්නම් මේ විදිහට පියවරවලට දැනෙන දැනීමක් අල්ල ගන්න ඒ පියවර දැනීමට හේතු කරනවා. මේ විදිහට හේතු කිරීමක් කරනවා. එතකොට මෙයාට ඒ හුස්මට අනුව ගමනක් තියෙනවා. අර පියවරවලට අනුව ගමනක් තියෙනවා. නමුත් අන්න ප්‍රතිපදාව වර්ධනය වෙනවා නම්, ප්‍රතිපදාව මැචුව වෙනවා නම් අපිට දකින්න පුළුවන් අර හුස්ම අල්ලගත්ත තමයි, හුස්මට අනුව ගමනක් මුලදී තියුණා තමයි. නමුත් දැන් මොකද වෙන්නේ? මේ අල්ලගත්ත හුස්ම අන්න යම්කිසි දියක දුරු වෙලා යනවා. යම්කිසි දියක විපරිණාමයකට පත් වෙනවා. යම්කිසි දියක අල්ලගන්න බැරි ස්වභාවයකට පත් වෙනවා. ඊළඟ මේ පියවරවලට අනුව ගමනක්, පියවරවලට හේතු වීමක් තියුණා තමයි. නමුත් අන්න පියවර යම්කිසි විදියක අල්ලගන්න බැරි ස්වභාවයක්, පියවරවලට හේතු වෙන බැරි ස්වභාවයක් මේ ප්‍රතිපදාව කාලෙත් එක්ක පරිණාමයකට, විපරිණාමයකට ලක් වෙනවා. එතකොට අන්න මොකද වෙන්නේ? අර බිත්තියට හේතු වීමේ ප්‍රතිඵලයක් විදිහට බිත්තියට අනුව ගමනක් තියුණාද, ඒකෙන් වෙහෙසටපත් වුණාද, හුස්මට හේතු වීමේ ප්‍රතිඵලයක් විදිහට පියවරවලට හේතු වීමේ ප්‍රතිඵලයක් විදිහට ඒකට අනුව ගමනක් ඒකෙන් වෙහෙසටපත් වුණාද, ඒ ආකාර කරප්පං ගතියක් මේ තැනතර එනවා. මේ තැනත්තට අන්න අර හුස්ම විපරිණාමයට පත් වෙනකොට ඇත්තටම කරප්පං එනවා. මොකද අන්න හුස්මට හේතු වුණා. හේතු වීමක් නිර්දේශ කරනවා ඇත්තටම. මොකද අර මුළු ලෝකෙටම හේතු වෙලා ඉන්නේ එකේ කඩමු ගන්නේ හුස්මට හේතු වුණොත් ඒකත් ලොකු දෙයක් නේ. මුළු ලෝකෙටම හේතු වෙලා ඉන්නේ එකේ කර විදියට පියවර වලට හේතු වුණොත් ඒකත් ලොකු දෙයක් නේ. නමුත් අනේ හේතු වීම අස්තිර වෙනකොට, අර අරමුණ විපරිණාමයට ලක් වෙනකොට මොකද වෙන්නේ? මෙතන ඇතර තේරෙනවා කරප්පං එනවා. ඇලර්ජීස් හොඳටම තේරෙනවා. කරප්පම්ම තමයි එන්නේ. නිකම් විකාර වෙලා යනවා, රඳන්න බැරුව යනවා, දරන්න බැරුව යනවා, ඒ විදිය දෙයක් මත්වෙලා යනවා. අන්නේ හේතු වීමේ ප්‍රතිඵලය තමයි ඒක. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතන ප්‍රකාශ කරනවා නිශ්චිතස්ස චලිතං අනිශ්චිතස්ස චලිතං නැති. යමෙක් කැමකට හේතු වෙනවාද, ඒ හේතු වෙන දෙයට අනුව ඔහුට චලිතයක් තියෙනවා. හේතුනේ නැද්ද? අන්න එහෙනම් චලිතයක් නැහැ. ඊට පස්සේ කියනවා චලිතේ අසදි පස්සද්ධියා පස්සද්ධි හෝති. මේ විදිහේ ගමනක් නැත්තම් මේ හිත තුළ විවේකයක්, නිදහසක්, සැනසීමක් තමයි තියෙන්නේ. ඔය සාමාන්‍ය ඔය පීති පස්සද්ධි කියන වචන දෙකේ දෙනවනේ. පීතිය කියන්නේ ටිකක් ගොඩාක් නිකන් ඒක ටිකක් රෆ්, ඒක ටිකක් ඕලාරිකයි. නමුත් මේ පස්සද්ධිය කියන්නේ ඔහේ නිකන් විවේකී ගලාගෙන යන ස්වභාවයක් පිළිබඳ තමයි පෙන්නුම් කරන්නේ. අනේ එතකොට මේ චලිතයක් නැද්ද? ඔහු ළඟ පස්සද්ධියක් තියෙනවා. ඒ විදිහේ විවේක ස්වභාවයක් තියෙනවා. ඔය කියන්නේ මේ හිතේ චලිත ගැන කියන්නේ. දැන් සාමාන්‍ය අපි හිතමු මේ අවුරුදු කාලේ. අවුරුදු කාලේ නැකත් වලට මේ වැඩ කරන්නේ කට්ටිය. දැන් අපි හිතමු අන්න අර සුපිරි නැකත එනවා. මොකද්ද? කන බොන නැකත. ඊට පස්සේ වැඩ අල්ලන නැකත. ඔය එක ළඟ එන නැකත් දෙක තුනක් තියෙනවානේ. එතකොට අන්න මොකද මේ වෙලාවේදී කරන්නේ? ඔන්න නැක ඔල්ලෝසු දිහා බලාගෙන ඉන්නවා. ඔන්න නැකත ආවා කියලා රතිඤ්ඤා කරල් ටිකක් විසි කරනවා. විසි කළා කාමරේට ගිහිල්ලා අපි හිතමු එක්ක රැකී රක්ෂා වැඩ කටයුත්තක්, එහෙම නැත්නම් අපි හිතමු අධ්‍යාපන කටයුත්තක් කරනවා. කරලා අපිට දෙකක් විතර පුරව පෙරලලා ආපහු දුවගෙන එනවා. දැන් ආහාර ගන්න වෙලාව. ඔන්න ඔය ඊට පස්සේ ගනුදෙනු කරන වෙලාව කියලා ඔන්න ඔහම විවිධ දිහස් වලට මේ හිත චලනය වෙනවා. එතකොට අපි හිතමු පොත පාඩම් කරාට, වැඩ කරාට, වැඩ ඇල්ලුවට ඒක ගැන නෙමෙයි අවධානය තියෙන්නේ. බත් කෑවට ඒක ගැන නෙමෙයි අවධානය තියෙන්නේ. ගනුදෙනු කරාට ඒක ගැන නෙමෙයි අවධානය තියෙන්නේ. අන්න අර විදිහට එහාට මෙහාට චලනය වෙන හිතක් තියෙනවා. එනේ විදිහ හිතක කොහොමද විවේකයක් තියෙන්නේ? ඒ විදිහ හිතකින් කරන වැඩ කොහොමද සාර්ථක වෙන්නේ? නැකත සාර්ථකද? අර විදියට වෙන දෙයක් ගැන කල්පනා කරමින් පොත පෙරලුවාම පොත පාඩම් හිටිනවද? අර විදියට වෙන දෙයක් ගැන කල්පනා කරමින් කෑම කෑවහම හරි දාහර ගත්තා වෙනවද? අනුභවය හරිද? එහෙම නැත්නම් අර විදියට වෙන දෙයක් ගැන කල්පනා කරමින් ගනුදෙනු කරාම ගනුදෙනුව සාර්ථකද? ඔන්න ඔය විදිය ප්‍රශ්නයක් තියෙනවා. ඒතර නැකත්වලට නම් වැඩ කරනවා තමයි. නමුත් ඉතින් තරු තමයි ඉතින් නැකත්වලට වැඩ කරන්නේ මිනිස්සු නම් නෙමෙයි. නැකත් බලන මෝඩයාට නැකත ඉක්ම යයි. කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. තරුදියා බල බල ඉන්න මෝඩයාට නැකතික් මේ. මොකද එයා බලන්නේ ඔල්ලෝසු දිහා. එයා බලන්නේ ටීවී එක දිහා. එයා බලන්නේ රතිඤ්ඤා කරල දිහා. ඒක දිහා බල බල නැකත්නම් කරනවා තමයි. හැබැයි නැකත ඉක්මවලා ගිහිල්ලා. ඒ වෙනුවට යම් කිසි කෙනෙක්ට පුළුවන් නම් මේ අර්ථය සලකලා දෙයක් කරන්න. අන්න ඒ අර්ථයම තමයි නැකත වෙන්නේ. අත්තෝ අත්තස්ස නක්කත්තං. ආයෝගේ උදැල්ල තියාගෙන නැකත එනකම් බලන්න දෙයක් නැහැ. ගාපන් උදැල්ල ගුවනම් අන්න ඒක තමයි නැකත. ඒක තමයි නැකත. සාමාන්‍යයෙන් ඔය ගියපල් කපලා ඊට පස්සේ මේ නිකන් ෆවුන්ඩේෂන් බඳින පළවෙනි සිමෙන්ති හැඳ දානවනේ. අපේ ගෙදරත් අලුතෙන් ගයක් හදනකොට ඊස් පුඩි කාලේ මෙතෙන් ওই විදිහේ දෙයක් කරා. මහා සිමෙන්ති හැඳකට එන්න සිමෙන්ති ගොඩක් මට දාලා මාව බැස්සෙව කණුවට. වැඩි කියන්නේ කොළුව පොඩි. එතකොට සිමෙන්ති හැඳ උස්සගෙන ඉන්න බෑ. ඉතින් මොකද උනේ? බලා ඉන්නවා බලා ඉන්නවා බලා ඉන්නවා. මේ නෑ නැකතෙන්නේ නෑ. දන්නේම නැතුව සිමෙන්ති හැඳෙන් ජරස් දාලා කණුවට වැටුණා. අම්මා කියනවා දැන් හරි. ඒක තමයි නැකත. හරි. වැඩේ හරි කියලා කිව්වා. ඔන්න අත්තෝ අත්තස්ස නක්කත්තන් කියන එකට තමයි. අර්ථය තියනවාද? අන්න ඒක තමයි නැකත වෙන්නේ. එතන ඉහාට වෙන නැකතක් නැහැ. අන්න මේ ගත්ත දේ දෝතින් කරනවා නම් ඊට එහා නැකතක් නැහැ. ඉතින් මොකද කරන්නේ? අපි අර චලනයේ වෙන හිතකින් මේක වැඩ කරන්නේ. ඒකට ඉතින් කරන දෙයක් හරියන්නේ නැති එක අයහන දෙයක් නෙමෙයි. එහෙම මෙහෙ දුවනවා. මේ හිතේ චලිත ස්වභාවයක් තියෙනවා. ඒක හිතේ විවේකයක් නැහැ. ගත්ත දේ දෝතින් කරන්න බෑ වමතින් අල්ලන්නේ. ඉතින් මොනම දෙයක් අසාර්ථක වෙන්නේ නැහැනේ. වමතින් ඇල්ලුව පමණට සාර්ථක වෙනවා. දෝතින් අල්ලලා නැහැ. මේ විදිහේ ස්වභාවයක් තියෙනවා හිතේ. මේ විදිහේ චලනයක් තියෙනවා මේ සිතේ. එතකොට මේ විදිහේ චලනයක් නැත්තම් මේ හිත තුල විවේකයක් තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. චරිතය අසති පස්සද්දි හෝති. පස්සද්දියා සති නති නහෝති. අන්න මේ විදිහේ විවේකයක් තියෙනවද? ඒ හිත මේ විදිහට නතියක් නැඹුරුවක් එක අරමුණකට වැද ගැනීමක් ඒ විදිහ දෙයක් නැහැ මේ හිතේ. එකක් තෝරගත්තාද ඒක තේරීමෙන් අනිත් එක ප්‍රතික්ෂේප වුණානේ. අර විදිහට ජල කඳුරක් තෝර ගැනීම තුලින් මහා සාගරයක් ප්‍රතික්ෂේප කළා වගේ. එහෙම නැත්නම් කටුකුරු දෙසවයිනාස කියන්නේ දියසුලිය. දියසුලිය අල්ල ගැනීම තුලින් අන්න මොකද උනේ? අර ගංගක වතුරක් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අර සාගරයක වතුරක් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. අන්න දියසුලියක් අල්ලගෙන දියසුලියක පැවැත්ම. අන්න ඒ විදිහේ නැඹුරුවක් නැත්තම් මොකද වුනේ? මුළු සාගරේටම උරුමකාරයෙක්, මුළු ජල පහරටම උරුමකාරයෙක්, මුළු ලෝකෙටම උරුමකාරයෙක්. මොකද වෙන්නේ? අර විදිහේ නැතියක් නැහැ. නැතියක් නැහැ. ඊට පස්සේ කියනවා මේ විදිහේ නැඹුරුවක්, මේ විදිහේ නැතියක්, මේ විදිහේ එළඹීමක්, මේ විදිහේ වැද ගැනීමක් නැද්ද? අන්න ඔහුට ඒමක් යාමක් නැත. නතියා අසති ආගති ගති නහෝති. අන්න ඒ විදිහේ නැඹුරුවක්, ඒ විදිහේ වැද ගැනීමක් නැත්ද? අන්න එහෙනම් ඒමක්වත් යාමක්වත් එයාට පණවන්න බෑ. මෙතනින් මැරලා වෙන්නේ තැනකට ගියා, මෙතන ඉඳලා වෙන තැනකට ගියා කියලා පැනවීමක් නැහැ. මේකයි බහතාවල වෙන කයක් ගත්තා කියලා පැනවීමක් නැහැ. මොකද ආගති ගති එහෙම ඒමක් යාමක් නැති නිසා. ආගති ගත්තියා අසති චුතූපපාතෝ නොහෝති. අන්න මේ විදිහට ඒමක් යාමක් මේ හිතේ නැත්තම් ඊළඟට චුතවීමක් නැවත ඉපදීමක් මේ විදිහේ පැනවීමක් කරන්නත් බැහැ. මේ හිත තුල යන ක්‍රියාවලිය මේ කියන්නේ. අර විදිහට හිත තුල ඒමක් යාමක් තියෙනවා නම් අන්න ඔය ඒකට අනුව උපතක් විපතක් නැවත ඉපදීමක් තියෙනවා. දැන් සාමාන්‍ය ඔය විවේකීව සිහියෙන් ඉඳලා බැලුවොත් ආයි දිව්‍ය ලෝක අපායවලල ගිහිල්ලා බලන්න දෙයක් නැහැ. ඔය හිත නැවත නැවත ඔය දිව්‍ය ලෝක අපාය හරහා යනවා. සමහර වෙලාවට පෙරේත අර හංග්‍රි ගෝස්ලා කියන්නේ බඩගිනි පෙරේතයෝ. අන්න එහෙම ඒවා ගිහිල්ලා වැඩ ගන්නවා දකින්න පුළුවන්. ඊට පස්සේ ඒකෙන් චුත වෙලා ගිහිල්ලා අර එකිනෙකා ගා ගන්න යක්ෂ ගෝත්‍ර තියෙන්නේ. අන්න ඒ වගේ ඒවට ගිහිල්ලා වැඩ ගන්නවා දැක ගන්න පුළුවන්. හිටපු ගමන් ත්‍රිවිධ ලෝක බ්‍රහ්මවල කල්ටත් නොයනවාම නෙමෙයි. නමුත් වැඩි හරියක් ඉන්නේ අර තිරිසන් ලෝකවල. වැඩි හරියක් ඉන්නේ പ്രേත ලෝකවල. වැඩි හරියක් ඉන්නේ අර විදියට යක්ෂ ලෝකවල. ඉතින් ඒ විදිහේ වැඩ ගැනීමක් තියෙනවා. අන්න මොකද වෙන්නේ? තිරිසන් ලෝකෙන් චුත වෙලා പ്രേත ලෝකෙ උපදිනවා. പ്രേත ලෝකෙන් චුත වෙලා යක්ෂ ලෝකෙ උපදිනවා. යක්ෂ ලෝකෙන් චුත වෙලා දිව්‍ය ලෝකෙක උපදිනවා. ඔය විදිහේ ක්‍රියාවලියක් තියෙනවා. ඔය විදිහේ ක්‍රියාවලියක් තියෙනවා. ඒකෙන් අන්න නික්මිලා නැහැ මෙතනත්ත. ඒ විදිහේ ගමනක් එදෙනවා. දැන් සාමාන්‍ය අර අපි කියමු භාවනාවක් නොකර සීල් රකින්න කෙනෙක් ඉන්නවා කියලා. මෙයා සීල රකින්නවා තමයි. මෙයා සීල රකින්නවා. එයා අර කියන්නේ මොනවාද? කෙලෙස් වල මට්ටම් තුනක් පෙන්නනවනේ. අනුශය මට්ටම කියන්නේ යට සැඟවිලා තියෙන මට්ටම, පරිඋත්ทาน වීතික්කම. එයාට පරිඋත්ทาน මට්ටමත් එනවා. නරු විදිහට කෙලෙස් බරිත වෙනවා. හැබැයි වීතික්කම කරන්නේ නැහැ. එයා ඒක කඩාගෙන බින්දගෙන යන්නේ නැහැ. එතකොට ඔය පැවිද්දොන්ට ඔය ප්‍රතිපදා වර්ධවාල අල්ලගත්ත කට්ටියට සාමාන්‍යයෙන් ඔය මට්ටම ගොඩක් දුරට ඒගොල්ලෝ රැකගන්න උත්සාහ කරනවා. එහෙම රැකගන්න උත්සාහ කරපු ගමන් අන්න මොකද වෙන්නේ? සීලය නිසා බලවත්. හැබැයි සමහර විට අන්න යක්ෂ උප්පත්තියක් තමයි ලබන්නේ. හැබැයි යකුන්ගේ තායි සුපිරි යකෙක් තමයි. මොකද අර සීලය නිසා බලවත්. ඒ විදිහේ ස්වභාවයක් තියෙනවා හිතේ. අර විදිහට බාහිරෙන් හික්මුණ පමණින් ඇතුළත ප්‍රශ්නේ විසඳිලා නැහැ. මොකද හැම වෙලේම එකකට වැද ගන්නවා, ඒකේ ටිකක් කියලා ඉන්නවා, තව එකකට වැද ගන්නවා. චුත වේවි නැවත නැවත ඉපදීමක් තියෙනවා. එතකොට කියනවා ආගති ගති අසති චුතූපපාදෝ නොහෙති. අන්න එහෙමක් යාමක් නැත්නම් අන්න යාට චුත වීමක් නැවත ඉපදීමක් කියලා එකක් පනවන්න බෑ. චුතූපපාතේ අසති නේව ඉදන හුරං නැ ඔබේ මන්තරේ. අන්න ඒ විදිහේ චුතියක් උප්පත්තියක් මෙහාට නැද්ද? එයා මෙතනත් නැහැ. එයා එතනත් නැහැ. මේ දෙක අතරත් නැහැ කියලා අන්න භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒසේවන්තෝ දුක්ඛසාති. මෙන්න මේ ආකාරයෙන් තමයි දුක කෙලවර වෙන්නේ. දැන් අර චන්න හාමුදුරුවෝ මෙතනින් චුත වෙලා වෙන කොහෙද ඉපදුනේ කියලා නේ අහන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඇවිල්ලා. එතකොට භාග්‍යතුන් වහන්සේ කියනවා මෙතනත් නැහැ. මෙතනිනුත් චුත වුණා චන්න. එතනත් නැහැ. වෙන තැනක ගිහිල්ලා උප්පත්තිය ලැබුවෙත් නැහැ. මේ දෙක අතර කියලා යම් කිසි දෙයක් තියෙනවාද? ඒ අතරත් නැත. ඒ විද්‍යාවේ ස්වභාවයක් මේ හාමුදුරන්ගේ හිතේ තවදුරටත් නැත. අන්න ඒක තමයි නිවැරදි දුක් කෙලවර කිරීම. ඒක තමයි නිවැරදි ප්‍රතිපදාව කියලා පැහැදිලි කරලා දෙනවා. ඉතින් හොඳ කතාවක්, හොඳ පැහැදිලි කිරීමක් අපි ඉදිරියෙන් තියාගන්න පුළුවන්. මේ වගේ සිදුවීම් දැක්කහම අන්න මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පවා හිතුවා මේ හාමුදුරුවෝ කියන්නේ අසත්‍යයක් කියලා. මේ හාමුදුරුවන්ට එහෙම ස්වභාවයක් ලං කරගන්න බෑ කියලා. මේ හාමුදුරුවෝ අර විදිහට කුලවල වැදගෙන ඉඳපු කෙනෙක් කියලා. නමුත් අන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒක නෙමෙයි සාරිපුත්‍ර නියම එළඹීම. ඒක නෙමෙයි නියම වැද ගැනීම. මේ විදිහට කුලයන් වලට වැදගෙන කුලයන් වල එළඹිලා ඉඳීම නෙමෙයි. ඒ වෙනුවට මේ එක කයක් බහා දබලා තව කයකට එළඹෙනවාද? අන්න ඒ එළඹීම තමයි මම එපා කියන්නේ. අන්න ඒ එළඹීම තමයි නැති කල යුත්ත, දුරු කල යුත්ත. මෙන්න මේ හිත තුළ එළඹීමක් තියෙනවා. එක අරමුණක් දුරු කළා, තව අරමුණකට එළඹීමක් තියෙනවා. ඒ එළඹීමට අනුව ගමනක් තියෙනවා. ඒ ගමනට අනුව අන්න අර විදිහේ උපතක් විපතක් මතුවෙලා එනවා. එහෙමනම් නිවැරදි කෙනෙක් නිවැරදි සැනසීමක් හොයනවා නම් එතනතර අවශ්‍ය වෙන්නේ අන්න අර විදිහේ එළඹෙන්නේ නැති හිතක් හදාගන්න. අර විදිහට දේවල් වලට වැදගන්නේ නැති, ඒ අරමුණු අනුව ගමන් නොකරන හිතක් හදාගන්න. මේ විදිහේ දුරස්ත භාවයක් මේ ක්‍රියාවලිය තුලින් අරගන්නවා. ඒ ක්‍රියාවලිය තුලින් මේ පුහුණුව තුලින් අරගන්නවා. එන්නේ එතකොට එතනතර තේරෙන හිතින්නම් එනවා තමයි කොහෙදෝ අහසක පා වෙන වලාකුළු වගේ. මට එච්චර අදාළ නැහැ. මේ වෙහෙස පීඩාව නම් තියෙනවා තමයි කාගේදෝ වෙහෙසක් වගේ. මට එච්චර අදාළ නැහැ. සිදුවීම් නම් වෙනවා තමයි, අත්දැකීම් නම් ලබනවා තමයි. නමුත් අර ගවල් දැකපු හීනයක් වගේ. ඒ විදිහේ ස්වභාවයක් සහිතයි. ඒ විදිහේ සැනසීමක්, ඒ විදිහේ විවේකයක් සහිතයි. අනේ ඒ විදිහේ විවේකයක් අපි අපිටත් ලං කරගන්න පුළුවන්. ඒ විවේකය තුළින් තමයි භාග්‍යතුන් වහන්සේ කියන විදිහට මෙන්න මෙතන නිවැරදි සැනසීමක්, නිවැරදි දුක් කෙලවර කිරීමක් කරගන්න පුළුවන්. ඉතින් අපිත් කල්පනා කරමු මෙන්න මේ විදිහේ බාහිරෙන් පෙනෙන දේම නෙමේ සත්‍ය. ඒක නිසා තම තමුන් මේ විදිහේ ප්‍රතිපදාවක වැඩි වැඩියෙන් යෙදෙන්න, යෙදිලා බලන්න, යෙදිලා අඳුන ගන්න නිවැරදි සත්‍ය මොකද්ද කියලා. එහෙම නැතුව එක පාට තීරණය කරන්න බෑ මේ ලෝකේ දේවල්. එක පාට තීරණ වලට එළඹෙන්න බෑ. ඒ වෙනුවට නැවත නැවත තමන් පරීක්ෂා කරනවා. විවේක මනසකින් පරීක්ෂා කරනවා. පරීක්ෂා කරලා කරලා අන්න බලන්න පුළුවන්, දැන හඳුනා ගන්න පුළුවන් නිවැරදි දේ මොකක්ද, නිවැරදි ප්‍රතිපදාව මොකක්ද කියලා. මේක ඉතින් කාලෙත් එක්ක කරන ගමනක්. දවසකින් දෙකකින් බෑ. ටිකෙන් ටික ටිකෙන් ටික දැන හඳුනා ගමු. ඉතින් එවැනි වූ නිවැරදි ප්‍රතිපදාවක් හඳුනා ගැනීම සඳහාම අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. තාමත්ම ලස්සන ධර්ම දේශනාවක් ස්වාමීන් වහන්සේ අප වෙනුවෙන් ඉදිරිපත් කරා. වැඩසටහනට පසුව කවුරු හරි සම්බන්ධ වුණා නම් එයාගේ පහසු පිණිස පොඩි සාරාංශගත කිරීමක් කරනවා එම ධර්මදේශනාව. එහෙදී මං අතින් යම් වරදක් වුණොත් ත්‍රිරත්නෙම සමාව ඉල්ලා සිටිනවා. අද ධර්මදේශනාවට මූලික වුණේ බුදුන් වහන්සේගේ කාලේ මූලිකවම කියනවා නම් අපි මේ ජීවිතයේ යම් යම් දේවල් බාහිරින් දකිනවා, අත්දකිනවා, ඒ පිළිබඳව අපි නිගමනවලට එළඹෙනවා. නමුත් මේ නිගමන සත්‍ය දේවල් නොවිය හැකි. එවිට වෙන්නේ මොකද්ද? අපි ප්‍රතික්‍රියා කරනවා. ඒ ප්‍රතික්‍රියාව පසුකාලීනව ඉතාමත් දරුණු පසුතැවීමකට හේතු වෙනවා. එය විනාඩියකින්, පැයකින්, අවුරුද්දකින්, දශක ගණනාවකින් වෙන්න පුළුවන්. ඉතින් එවැනි දේ සිදු නොවෙන්න අපි කොහොමද ප්‍රතිපදාවක් තුළින් අපේ මනස දියුණු කරන්න කියලා ස්වාමීන් වහන්සේ පැහැදිලි කළා. ඒත් අදාළ පසුබිම් කතාවක් බුදුන් වහන්සේගේ කාලේ සිදු යම් සිද්ධියක් ඇසුරෙන් ඉදිරිපත් කළා. බුදුන් වහන්සේ රජගහ නුවර කලන්දක උයනේ වැඩ සිටි කාලේ සාරිපුත්ත චුන්ද චන්න කියන ස්වාමීන් වහන්සේලා ඒ අසල පර්වතයක වැඩ සිටියා. මේ චන්න තෙරුන් ඒ චන්න තෙරුන් යම් අසනීප තත්ත්වයකින් පිරුණා. ඉතා අපහසු අසනීප තත්ත්වයක්. මේ සැලවි ස්තරියුත් තෙරුන් සහ චුන්ද තෙරුන් ස්වාමීන් වහන්සේගේ කැපදුක් බලන්න වැඩම කරලා කොහොමද කියලා අහුවම කියනවා මට මේ වේදනාවල් දරා ගන්න අමාරුයි. නම් ඒ නිසා මං ජීවිතය කෙලවර කරගන්න හදනවා කියලා. නමුත් සැරියුත් සහ චන්ද තෙරුන් ඉල්ලා සිටිනවා එහෙම කරන්න එපා. තවදුරටත් ජීවත් වෙන්න කියලා. නමුත් චුන්ද තෙරුන් කියනවා යම් උත්තරයක් දෙනවා. ඒ උත්තරය කොහොමද කියන්නේ, තමුන් නැවත ප්‍රතිසන්දියක් නැහැ. ඒ නිසා එම තම අදහස වෙනස් කරන්න නැහැ කියලා. ඉතින් මෙහිදී සැරියුත් තෙරුණුත් චුන්ද තෙරුණුත් යම් වික්ෂිප්ත භාවයට පත් වෙලා උත්සාහ කරනවා මේ කියන දේ මොකක්ද කියලා තේරුම් ගන්න. එහෙම කියලා ප්‍රශ්න කීපයක් අහනවා. එහෙම එකක් තමයි ඉතින් අහනවා මේ චක්කුසෝත ගාන ආදී ආයතන වලින් ලබා ගන්න අරමුණක් වේද? එම අරමුණු තමගේ ආත්මය ලෙස ගන්නවාද කියලා ඇහුවම එසේ නොවන බව චුන්ද තෙරුන් පවසනවා. ඉතින් මෙතනදීත් ඉතින් තවත් ප්‍රශ්න ටිකක් සංකීර්ණ වන බවක් තියෙන්නේ. මේක කොහොමද දැනගන්නේ කියලා බුදුන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ බව සැලකර සිටිනවා. අවසානයේදී චන්න තෙරුන් දිවි තුර කරගන්නවා. බුදුන් වහන්සේගෙන් මේ ගැන ඇහුවම බුදුන් වහන්සේ යම් උත්තරයක් දෙනවා. සැරියුත් සහ චුන්ද තෙරුන්ට මම කියන්නේ මේ බාහිරින් අල්ලගන්න දෙයක් නෙවෙයි, ඇතුළතින් තමන්ගේ සිතින් යමක් අතහැර තව එකක් අල්ලගන්නවද? අන්න එවැනි දෙයක් මම කියන්නේ කියලා මේ ප්‍රතිපදාව ඉදිරිපත් කරනවා. ඉතින් ඊට අදාළ ගාථා රත්නයක් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරා. ඒත් සාරාංශගත කරගෙන යමකට හේතු වුණාද ඒට අදාළ ගමනක් අපිට පවතිනවා. එලෙසම අපි පුහුණු කරන මේ සතිමත් බව කොහොමද ඒකට ගලපා ගන්නෙ? අපි හුස්මක් ගන්නවා, පියවරක ගන්නවා. ඒට හේතු වුණොත් ඒදිත් ඒට අදාළ ගමනක් තිබෙනවා. ඒ විපරිණාමය දකින විට සමහර අවස්ථාවලදී දරා ගැනීමට අපහසුයි. ඉතින් එය සිදුවෙන්නේ මේ අල්ලා ගැනීම තුළින්මයි. ඉතින් අපිත් අපේ ප්‍රතිපදාව තුළින් මේ අත්හැරීම පුරුදු කරමු, ප්‍රතිපදාව වඩමු. ඒ තමයි අද දවසේ ධර්ම දේශනාවේ සාරාංශය. මීළඟට තිබෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් අප වෙනුවෙන් සකස් කරන ලද සතිමත් බව පිළිබඳ පුහුණුව අදාළ පත්‍රිකාව ඉදිරිපත් කිරීමටයි. නිස්සරණේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අප වෙනුවෙන් උපදෙස් පත්‍රිකාවක් පිළියෙල කර තිබෙනවා. මේ සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම සම්බන්ධයෙන් ඒ සඳහා අදාළ වීඩියෝ පටි දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. මේ වීඩියෝ පටි දෙක මෙහි සඳහන් කරලා තිබෙනවා. මෙහිදී මූලිකම වීඩියෝ පටි දෙක නරඹලා ඒ පිළිබඳව දාල අදහසක් අරගෙන වඩාත් වැදගත් වෙන්නේ තමුන්ගේ පුහුණුව පටන් ගැනීමයි. ඒ සඳහා ආධුනික සතිමත් බව පුහුණු කරන්නේ නම් දවසේ යම් කාලයක් වෙන් කරගෙන පුහුණුව පටන් ගන්නවා නම් හොඳයි. මුලින්ම විනාඩි 5ක් 10ක් පමණ තමන්ගේ පුහුණුව පටන් අරගෙන ඉන්පසු පැය දෙකක් පමණ තමන්ගේ පුහුණුව දික් කරන්න පුළුවන්. සතිමත් ඇවිදීම මුලින්ම පටන් ගන්නවා නම් හොඳයි කියලා තමයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සඳහන් කරන්නේ. අත්දැකීමත් ඒකයි. සතිමත් ඉඳ ගැනීමෙන් පසු සතිමත් ඇවිදීමෙන් පසු සතිමත් ඉඳ ගැනීම පුහුණු කරන්න පුළුවන්. කොහොමද ඉන්පසු තමන්ගේ අත්දැකීම් ලියන්නේ? මේ තමන්ගේ පුහුණුව පය දෙකක් පමණ සම්පූර්ණ වීමෙන් පසු තමන්ගේ අත්දැකීම් අප වෙත ලියවන්න පුළුවන්. කොහොමද සතිමත් ඇවිදීම, සතිමත් ඉඳ ගැනීම, තමන්ගේ මූලික අරමුණ මොකද්ද? ඒ අරමුණ ඉන්නකොට අරමුණ පිට ගියාද? නැවත අරමුණට ආවේ කොහොමද? ඊළඟට සතිමත් ඇවිදීමේදී කකුලට දෙපයට ඒ මූලික අරමුණ දැනිච්ච ආකාරය, තමන් කරපු දේවල්, ඒ සියලු දේවල් ඇතුළත්ව ඊළඟට තමන්ගේ දින්දා ජීවිතයේදී සතිමත් බව පුහුණු කිරීමේදී අත්දැකීම් ඒ සියල්ල ඇතුළත් කරලා අප වෙත වාර්තාව ඉදිරිපත් කරන්න පුළුවන්. වාර්තාව ඉදිරිපත් කිරීමට Google Form එක හෝ ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙනවා. ඒ හරහා අපිට තමන්ගේ වාර්තා ඉදිරිපත් කරන්න පුළුවන්. මේ වාර්තා වැඩසටහනේ අතරතුර ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරලා තව දුරටත් උපදෙස් ලබා ගැනීමට හැකි. වැඩසටහන සෑම දිනකම ඉරිදා ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් 11:30 සිට 1 දක්වාත්, නව ශ්‍රීලන්ත වේලාවෙන් 1:30 සිට 3 දක්වාත් පැවැත්වෙනවා. මෙහි රැස්වීමේ අංකය සහ මුරපදේ සඳහන් කරලා තිබෙනවා. සියලු දෙනාගේ මිලා සිටින්නේ වැඩසටහන සෑම දිනකම සම්බන්ධ වෙන්න, තමුන්ගේ පුහුණුව දිගටම කරගෙන යන්න, ඒ වගේම කුළු හැකි තරම් නවකීන් වැඩසටහන සම්බන්ධ කරන්න කියලා. අපිට ඊළඟට තිබෙන්නේ අද වැඩසටහනට ලැබී තිබෙන සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමටයි. මම දැනගන්න කැමතියි අපගේ ගෞරවනීය ධම්මගුත්ත ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙනවද කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ.
තිරුවන් සරණයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ, තිරුවන් සරණයි. ඔබ වහන්සේවත් පාද නමස්කාර කොට අද වැඩසටහන පිළිගන්නවා. සාදු සාදු සාදු. අද දිනේ අපට ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කිරීමට මම ඉන්ද්‍රා නන්දට ආරාධනා කරනවා අද දවසේ අපට ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කරන දෙක. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි නදීප්. ගොඩක් පින් ගෞරවනීය ස්වාමීන් වහන්සේකින් අවසරයි. අද වන්සනායි ස්වාමීන් වහන්ස, අද වාර්තා දෙකක් ඉදිරිපත් වෙලා තියෙනවා ලිඛිත ඒවා. ඒවා ඉදිරිපත් කරන්න අවසරද ස්වාමීන් වහන්ස?
හොඳයි.
පළමු වන වාර්තාව සක්මන් භාවනාව මූල කර්මස්ථානය පිම්බීම හැකිලිම. මම දැන් මෙතන යයි සිතා සක්මනට සුදුසු ස්ථානයේ වම දකුණ මාරු කලෙමි. දෙපතුලට දැනෙන විවිධ බැනීම් ගැන දැනුවත්ය. යටිපතුලේ එක් එක් ස්ථානවලට විවිධාකාර වේදනා දැනුනි. එය සිනිඳු වැලි ඇති ස්ථානවල පාදවලට සුවයක්ද, බොරළු යටිපතුල්වලට විවිධ වේදනාවන්ද එක් කරයි. සිතද යම් සිතිවිලිවලට දිවයයි. ඇතිවීම නැතිවීම ප්‍රකටය. නැවත සිත නිරායාසයෙන් දෙපතුලට යොමු වෙයි. අවුරශ්මිය නිසා පවතින දාහය තේජෝ ධාතුව බව හැඳිනින්. හමන සුළඟ මද වේලාවකට කයට සිසිලසක් විය. සතිමත්ව අඩි 20ක් පමණ පාද මාරු කර ගැනීමට හැකි විය. දැන් කය ඉතා සැහැල්ලු ගමනක යෙදී. පටන් ගැනීමේදී ආරම්භයේදී දී දුන් විධානය නම් කිරීම දැන් නැවතී ඇත. ගෙඩියක් මෙන් එහාට මෙහාට පාවෙනවා දෙනුනි. කෙනෙක් පුද්ගල ස්වභාවයක් දැන්නේ නැත. පරියංක භාවනාව. කය ඍජුකොට වාඩි වී බලා සිටියෙමි. සංසුන් වූ කය තැන්පත් වී ඇති බව දැනුනි. සියුම් හුස්ම දැනුනත් ආශ්වාස ප්‍රාශ්වාස ලෙස දැනුනේ නාසයේ මුලින් ඇතුළු වීම පමණි. ඉතා සෙමින් පිම්බීම හැකිලීම සිදුවිය. කය ඉතා සැහැල්ලු වී ඇත. එහෙත් සක්මනේදී දෙපා වලට දැනුන විවිධ වේදනාවන් සහ පාද මාරුවන අයුරු පරයන්කේදීත් අත්විඳෙමි. අවට පරිසරය ඉතා සංසුන්‍ය. කයෙහි පවතින කම්පන චංචල ස්වභාවය වෙනස් වෙමින් පවතින අයුරු දැනුනි. ඉන් පසු කීප වාරයක්ම හිස කඩා වැටුණු අතර එය නින්දට වැටීමක් නොවන බවද දැනුනි. නමුත් සිටින්නේ කොතනද ගැන දැනුමක් නැත. එක්වරම හිස් කබල ඇතුළෙන් දැඩි දහයක් ඇති වුණි. ඉන් පසු පරයන්කෙන් නැගිට සතිමත්ව ඉදිරි කටයුතුවල නියැලුණෙමි. දවසේ බොහෝ කටයුතුවල සතිමත් බව රැක ගැනීමට උත්සාහ දරමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවවාද ලැබේවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. එපමණයි ස්වාමීන් වහන්සේ වර්තාව.
හොඳයි. දැන් මේක මේ පළවෙනිම මේ වාක්‍ය ඉස්සරයක් කියන්න බලන්න.
සක්මන් භාවනාව මූල කර්මස්ථානය පිම්බීම හැකිලීම.
අනේක තමයි මම බැලුවේ. දැන් මුලින්ම සක්මන ගැන කියනවා. මූල කර්මස්ථානය පිම්බීම හැකිලීම කියලා කියලා හැබැයි සක්මනේ විස්තර තමයි කියන්නේ. මේ ඉතින් ඒ එහෙම තමයි. report එක ලියනකොට පොඩ්ඩක් වැටලිලා වගේ. report එක ලියද්දිත් මම හිතන පරයන්කේ නැගිටකවම report එක ලිව්වත් දැන්නේ. රොක්කම් පැටලිලා වගේ මූල කර්මස්ථානය පිම්බීම හැකිලිම කියලා සක්මන ගැන විස්තර කියනවා. එහෙම වෙන්න පුළුවන් ඉතින් සාමාන්‍යයෙන්. ඒ කොහොම හරි මේ කරවපු දෙයක් තියෙන බව පේනවා. මුලින්ම සලකුණු කළා කරාට අඩි 20ක් විතර යනකොට ඒ සලකුණු කිරීම මගේ හැරිලා ගිහිල්ලා ඊළඟ සක්මනේදී දේවල් අඳුරගත්තු බවකුත් පේන තියෙනවා. ඒ වගේම අර එක තැනක කියලා තියෙන රස්නේ තේජෝ ධාතු බව අඳුරගත්තා කියලා. රස්නේට රස්නේ කියන අපි දන්න සරල සිංහල අපි පාවිච්චි කරන වචන කිව්වත් කමක් නැහැ. තේජෝ ධාතුවද එහෙම නැත්නම් වෙන මොන හරිය වෙන භාෂාවල් පාවිච්චි නොකරයි කියලත් ප්‍රශ්නයක් නැහැ. ඒක විශේෂයෙන් මෙහෙමයි කියලා දැනගන්න ඕනේ. ඒක අර වෙනම අඳුර ගැනීම විතරයි තියෙන්නේ. තේජෝ කියන්නේ ආපෝ කියන්නේ වායු කියන්නේ ඒවත් මේ මොකක් හරි වචන ටිකක්නේ. සම්මත කරගත්තු දේවල් ටිකක්. ඒකම වෙන්න ඕනෙත් නැහැ. මෙහෙම දෙයක් තමයි මේ අඳුර ගැනීමක් තියෙන්නේ. මේ විශේෂයෙන් මේ වෙලාවට මේ වගේ තැනදී මෙහෙම වෙන වෙනස් විදිය දැනීමක් තියෙනවා. ඊළාට හෙවනට ආවම ඊට වඩා වෙනස් විදිය දැනීමක් තියෙනවා. අන්න ඒ වෙනස්කම් අඳුර ගත්තනම් එච්චර තමයි තියෙන්නේ. ඒකම අර ගොඩාක් වචන එහෙම දැනගත්තයි කියලා හැම වුමනාවක්ම නැහැ. දැනගත්ත එක ප්‍රශ්නෙකුත් නෙවෙයි. අර සමහරු ඉන්නවනේ මේක දැනගන්න ඕන මේක නොදැනගන්න එක ප්‍රශ්නයක් කියලා. අර දැනීම පස්සේ යන්න අයත් ඉන්නවනේ. එහෙම එකක් නෙමෙයි. මේක දැනගත්තා කියලා විශේෂ දෙයක් නැහැ. ඒ අර ටික වෙලාවක් යනකොට ඊළඟ අර gediya පිටින් යවිදින්න යනවා. තමන්ගේ ක්‍රියාකාරීත්වයක් නැතුව සිද්ධ වෙන බව අඳුරගෙනත් තියෙනවා. ඒ වගේම පරයන්කයට ආවට පස්සෙත් පරයන්කයත් මුල පටන් ගත්තට පස්සේ ටික වෙලාවක් යනකොට පරයන්කයේදීත් මේ සක්මනේදී දැනෙච්ච දේවල් වගේම දැනුණා කියලා කතාවකුත් කියනවනේ. ඒකෙත් බලන්න අපි දැන් මුලින්ම කමඨහන් සුද්ධ කරනකොට කියනවා ඇවිදිනකොට නම් මම දැන් ඉඳගෙන නෙවෙයි ඉන්නේ, හිටගෙන නෙවෙයි ඉන්නේ, හාන්සි වෙලා නෙවෙයි ඉන්නේ, මම ඇවිදිනවා කියලා දන්න එකනේ. ඔබ නිකන් සාමාන්‍ය සක්මන ඩිෆිනිෂන් එකක් වගේ දෙන්නේ. ඒතර ඊනට ඉඳගෙන ඉන්නකොට, ඉඳගෙන සතිමත් වෙනකොට කියන දැන් මම හිටගෙන ඉන්නවා නෙවෙයි, ඇවිදිනවා නෙවෙයි, හාන්සි වෙලා නෙවෙයි ඉන්නේ, ඉඳගෙන ඉන්න බව දන්න එක ඉඳගෙන ඉඳීමක් කියලා. ඒක වෙන්කල් අඳුර ගන්නවා මුලදී. නෝ ටික වෙලාවක් යනකොට මේ දෙකම පරයන්කේ සක්මනේ අතරෙත් ඒක සමාන ගති පේන්න ගන්න. මුලදීම නිකන් හුස්ම ඇතුළට ගන්න එක පිට වෙන එකයි අතර වෙනස්කම් දැක්කා. ටික වෙලාවක් යනකොට ඒ දෙක සමානකම් දකින්න. ඒ වගේම වම දකුණ අතර වෙනසක් දකින්න සක්මන් කරගෙන යනකොට ඒ දෙක අතර සමානකම් මේ දෙක අතර පැටලෙන ගතිය තියෙනවා. ඒ වගේම මෙන්න මෙහෙම ටික දවසක් යනකොට සක්මනේ පරයන්කේ අතරෙත් ලොකු වෙනසක් නැති වෙන දක් ඒ දේවල් දකින්න පුළුවන්. ඊට මේ වගේම මේක එදිනෙදා වැඩවලට යද්දි මේ හැම එකේදීම නිකම්ම අර එකම නිකන් අර ගලා යෑමක් ගොජයක් වගේ ඔක්කොම එකට කලවම් ගලන එක අර කැඳ හැලියක් වගේ වෙන්න පුළුවන් අවස්ථා එන්නත් පුළුවන්. ඉතින් මේ වගේ වෙන්න තමයි මෙහෙම මෙහෙම ටික ටික දැනෙන්නේ. නේද? අර දැන් මුලදී පටන්ගෙන හරියට ප්‍රතිපදාවකින් ඇවිල්ලා නේද දැන් මෙතෙන්ට තියෙන්නේ. මුලින්ම පළවෙනි දවසේම ඉඳගත්තු ගමන් මට මෙහෙම ඉඳගන්න නෙවෙයි මට ඉඳගත්තට පස්සේ මේ ඇවිදින බව වගේ දැනුණා කිව්වනම් ඒක හරියට ප්‍රතිපදාවක් නෙවෙයි. මුලදී ප්‍රතිපදාව ඇවිල්ලා ටික කලක් යනකොට නවතත් මේ දෙක අතර හොඳට වෙනස්කම් බල බල ඉඳලා නැවතත් ඒ වෙනස්කම් අතරෙත් ඇත්තටම වෙනස්කමක් නැහැ බව වගේ දේවලුත් දකින්න පුළුවන්. ඒතරේ ප්‍රතිපදාවක් හරහා ඇවිල්ලා තමයි ආයෙත් අතෙන්ට කරගෙලා ඇවිල්ලා තියෙන්නේ. ඒතර ඕකත් කියන එක විදිහට අර එක විදිහේ චක්‍ර කරකීමක්. දැන් මුලදී සම්පූර්ණ මේවා අතර ලොකු වෙනස්කම් තමයි දකින්නේ. මේ දෙක අතර මෙහෙම පැහැදිලි වෙනසක් තියෙනවා. ඊළඟට ඒ චක්‍රය කරකීලා අන්තිමට ආයෙත් මුලට එනකොට පේන මේ දෙක අතර වෙනසක් නැහැ කියන ගතිය. ඒකෙම අනිත් පැත්ත සම්පූර්ණයි. ඉතින් ওই වගේ තමයි දැන් අපි හිතන් ඉන්න එක නෙවෙයි සමහරවිට ඊළඟ මොහොතේ අද්දි සමහරවිට මේක සම්පූර්ණ අනිත් පැත්ත වෙන්න පුළුවන්. අන්න ওই දේවල් තමයි අපිට අඳුර ගන්න තියෙන්නේ. මේ හරහා මේ ප්‍රතිපදාවක් හරහා මෙන්න මේ වගේ දේවල් අඳුර ගන්න. මේ ලෝකේ අපි නිත්‍යයි කියලා ගත්තු කිසිම දෙයක් මේ ප්‍රතිපදාවකව නිත්‍ය නැහැ. ඒකත් වෙනස් වෙන එක එක වෙලාව. මේ අපි බලාපොරොත්තු වෙන එක සම්පූර්ණ අනිත් පැත්ත ගහන්න පුළුවන්. අන්න එහෙම මේ ඕනම දෙයකට වෙන්න පුළුවන් කියලා පොසිබිලිටි එකක් තියෙන පුළුවන් මෙහෙම දෙයක්වත් වෙන්න කියලා අන්න එහෙම බාර ගන්න ස්වභාවය තේරෙනවා නම් අන්න ඒක තමයි මේ අනිත් ස්වභාවය තේරුම් ගැනීම. එහෙම නැතුව නිකම්ම වචන වලින් කියලා මෙහෙම ඇති වෙන නැති වෙන ස්වභාවය දැක්කා කියලා ඒ වයින් අර වෙන්නේ තවත් අරකෙම එකක ස්වභාවයක් තමයි. අන්තිමටම වෙන්නේ එහෙම හැම එකක්ම ඕනම දෙයක් වෙන්න පුළුවන් කියන විදිහට බාර ගන්න පුළුවන්. මොන දේ වුණත් ඒක බාර ගන්න පුළුවන් මට්ටමට එනවනම් විතර අනිත්‍යත් එක්ක සැලෙන්නේ නැති ගතිය තමයි එතනින් ගොඩ නැගෙන්නේ. අර රතන සූත්‍රයේදී අන්තිමටම ගාථාවේ තියෙන මොකකින්වත් සැලෙන්නේ නැති ස්වභාවයක් එනවා ඒ කෙනාට. හොඳ දෙයක් ලැබුණත් නරක දෙයක් ලැබුණත් ඒ සැලෙන්නේ නැහැ. අන්න ඒ වගේ ස්වභාවයකට මේ පෙන්වන්නේ මේ මෙහෙම ප්‍රතිපදාවක යනකොට සබාධාව විසින්ම අපිට පෙන්නලා දෙනවා මෙහෙම දෙයක් වෙනවා කියලා. ඉතින් අපි ඔක බාර ගන්න කැමැත්ත නැතිකම තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මේ විදිහට බාර ගන්න එක මොහොතක හරි බාර ගන්න ලෑස්ති වෙනවනම් ඒක තව තව ටික වැඩි පැඩියෙන් අපිට දකින්න පුළුවන්. ඉතින් මේ ප්‍රතිපදාව මෙහෙම කරගෙන යන අතරේ දිනදා ජීවිතයේත් මේ වගේ අත්දැකීම් වෙන්න පුළුවන්. අන්න ඒවත් නැවත නැවත බාර ගන්නා සුළු ස්වභාවයෙන් බලනවනම් ඒ දෙයම දිගට දිගට දකින්න හම්බුවේ. දැන් මේකට අපි විරුද්ධ වෙනව නම් ඒක වෙනස් කරන්න අපි හදන්න හදන්න ඒදී අපිට දකින්න හම්බු වෙන්නේ නැති එක තමයි වෙන්නේ. ඒක නැවත නැවතත් මේ වගේ ස්වභාවයන් දකින්න දැක්කොත් ඒක බාර ගන්න බලාපොරොත්තුෙන් ගියා නම් ඉදිරි ගමනක් තියෙන්න පුළුවන් මේට වඩා හොඳ. දැන් අපි වෙන ඊළඟ report එකට.
අවසරයි ස්වාමීන් වහන්සේ දෙවන වතාව. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන ආරම්භ කිරීම සමගම වම දකුණ ලෙස පා තබමින් සතිය පැවැත්වුවෙමි. පාදයක් පොළොවෙන් ඉවත් වන විට ඊළඟ පාදය ක්‍රමයෙන් චලනය වී පොළොව මත පිහිටා ඇති ලෙසට නිරීක්ෂණය දකින්නට ලැබුණි. සක්මන චක්‍රාකාර ලෙසකට සිදුවන බවක් දකින්නට හැකි විය. පාදයේ ඇඟිලි තුඩුවලින් පොළොව මතට යෙදෙන තෙරපීම දුටුවෙමි. අත්වල ඇතිවන ස්පර්ශයද අද්දුටුවෙමි. සක්මන අතරතුරදී දැඩි ඒකාකාරී බවක්ද නිරීක්ෂණය විය. එම ඒකාකාරී බව පිළිබඳ සිත තුළ කිසියම් නොයිවසිලිමත් බවක් ඉස්මතු විය. දිගටම සක්මන කරගෙන ගියමි. සිතුවිලි පැමිණියද ඒ තරම් ප්‍රබල බාධාවක් සක්මන වෙත ඇති නොවිය. එහෙත් ඇතැම් විට පාද පොළොවේ ස්පර්ශ වන ආකාරය තේරුම් යාම වෙනුවට සිතුවිලි කෙරෙහි සතිමත් වීම අත්දැකිනි. සිත තුළ සුවිශේෂී ප්‍රීතිමත් බවක් ඇති විය. එහෙත් ඒකාකාර වීම පිළිබඳ කිසියම් අවධානයක්ද පවතින බවද දුටුවෙමි. කිරීමට ඇති වැඩ ගැනද කල්පනා වුවද නැවතත් සතිය පොළවේ වදින පාදහා ඒ ඇසුරු කරගත් චලිතය වෙත යොමු වීම සිදු විය. එය ඉබේම සිදු වීම පිළිබඳ අප්‍රමාණ සතුටක් ඇති විය. සක්මන මුල් කොටසේදී ඒකාකාරී බවකින් කිසියම් විඩාවක් ඇති වුවද සක්මන අගභාගයේදී චිත්ත ප්‍රීතියෙන් යුතුව එය අවසන් කළෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේටත් සියලු දෙනාටත් තෙරුවන් සරණයි. එපමණයි ස්වාමින් වහන්සේ සාදු සාදු සාදු.
හොඳයි, මේකෙදි ඉතින් කමඨාන් සුද්ධ කරන්න තරම් දෙයක් නෑ. මොකද අර විදියට ටික වෙලා යනකොට ඒකාකාරී බව, නිරස බව ආවට කොහොම හරි ඒක ඉස්සරහට කරගෙන ගිහිල්ලා තියෙනවනේ. දැන් ගොඩක් දෙනෙකුට වෙන්නේ ওই විදිහට ඒකාකාරී වුණාම ඕක අතහැරලා දානවා. ඒකාකාරී වුණාම ඔන්න සක්මනේ යටිපතුල දිහා බලන් ඉන්නක වෙනකොට ඊළාට ඔන්න සිතුවිලි ටික ටික මතුවලා එන්න ගන්නවා. සිතුවිලි ඔන්න මතුවලා එනකොට ඒක දිහා බලාගෙන අන්න ඒකත් එක්ක යටවෙනවා. එහෙම නැත්නම් වටවිඩ පේන දෙයකට, අර එහෙම නැත්නම් සද්දයකට, ඒ වගේ දෙයකට අහු වෙන්න පුළුවන්. අන්න එහෙම සිතුවිලි වලට හරි, පේන දෙයකට හරි, සද්දයකට හරි අහු වෙන්නේ අර දැනට බලාගෙන ඉන්න එක ගැන තියෙන කැමැත්ත අඩු වීම නිසා. ඒක නීරස වීම හරහා ඒකට තියෙන කැමැත්ත අඩු වීම නිසා වටේ තියෙන මොකක් හරි එකක් ළඟින් යන එකක් හරි ඔයක අල්ල ගන්නවා. ඒ කියන්නේ ළඟ තියෙන පිදුරු ගහේ හරි එල්ලෙන්න බලන්නේ. ඒ එල්ලෙන්න බලන්නේ දැන් තියෙනක හොඳ නැති නිසා, දැන් තියෙන එක ගැන කැමැත්ත අඩු නිසා. එහෙම වෙලත් අඩු කැමැත්ත අඩු වෙලත් නීරස බව අඩු වෙලත් කොහොම හරි ඒක එක දිගට කරගෙන ගිහිල්ලා තියෙනවනේ. ඒ වෙලාවේදී ළඟට හැබැයි මේ සිතුවිලි ඇවිල්ලා සිතුවිලි දිහාත් බලාගෙන ඉඳලා තියෙනවා. එහෙම සිතුවිලි දිහා බලාගෙන හිටියා කියලා සතිය කැඩිලා නැති නිසා තමයි ඒකත් එක්ක ප්‍රීතිය ඇවිල්ලා තියෙන්නේ. ඒකත් එක්ක නැවත සතුටෙන් කරගෙන යන්න අර නීරස බව අඩු වෙලා සතුටෙන් කරගෙන යන්නත් හැකියලා තියෙනවා. හැබැයි මේක හැමදාම මේ විදිහට තියෙන්නෙත් නැහැ. ඒක තව ටික වෙලාවක්, තව වැඩිපුර වෙලාවක් ඔය සතුටෙන් කරගෙන ගියා නම් සමහරවිට නැවත ආයෙස්සරයක් අර මේ නීරස ස්වභාවයට එන්නත් පුළුවන්. මේ විදිහට මේ එක චක්‍රයක් කොහොම හරි ගොඩදාගෙන තියෙනවා. නීරස වුණාට පස්සේ එතනින් අතරමැද නවත්තලා යන්නේ නැතුව කොහොම හරි ආයෙත් සතුටු වෙන මට්ටමට අර මුලින් අර ෆ්‍රෙෂ් විදියට සක්මන ආරම්භ කරපු මට්ටමට ආවට සමහරවිට මේ ඊළඟ තව චක්‍ර තව ටික වෙලාවක් හිටියනම් සමහරවිට ආයෙත් මේ නීරස වෙන තත්ත්වයට එන්න පුළුවන්. එහෙම ආවනම් සමහරට දෙවනි අවස්ථාවේදී වැටෙන්න පුළුවන්. මේ විදිහට මෙහෙම චක්‍ර කීපයක් කරකෙන්නත් පුළුවන්. මොම මේක තවදුරටත් එක දිගටම කරගෙන ගියා නම් මේ පළවෙනි අවස්ථාව කොහොම හරි ගොඩ දාගෙන තියෙනවා. නැවත නැවත මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒකට හැමදෙසෙම වගේ අපිට ගොඩ දා ගන්න පුළුවන් නම් අනේ තව වැඩිපුර කාලයක් මේ වෙයිත් වෙනසක් ඇති වෙනවා. ඊළඟ මේ නීරස බව කියන එකට තියෙන කැමැත්ත අකමැත්තත් වෙනස් වෙන්න පුළුවන්. ඒ නීරස බව ඉවර වෙලා ඊට පස්සේ ප්‍රීතියක් ඇති වෙලා තියෙනවනේ. ඒක ගැන වුණත් කැමැත්ත අකමැත්ත වෙනස් වෙලා වෙනවද කියලා මොන ඒව දිහාත් බලන් ඉන්න පුළුවන්. දැන් මුලදී පළවෙනි චක්‍රය ගොඩ දාගත්තා වගේම නැවත නැවත මේ වගේ දේවල් ඉස්සරහටත් වෙන්න පුළුවන්. සමහරවිට එක අඩියක් තියෙනකොට ওই වගේ කැමැති අකමැති ස්වභාවයල් කීපවරක් වෙනස් වෙන්නත් පුළුවන්. අර මේක විනාඩි ගානක් තිස්සේ මෙහෙම චක්‍රය කරකෙච්ච එක සමහරවිට මේක විනාඩි ගාන තප්පර ගානකට බහින්නත් පුළුවන්. ඔන්න ඒ විදිහට හැමදෙසෙම මේකේ සිද්ධියක් වෙනසක් සිද්ධ වෙන ස්වභාවයන් දිහා බලාගෙන ගියොත් මේ මේකක් මාස්සේ කැමැත්ත අකමැත්ත අඩු වැඩි වුණත් මේකට තියෙන ප්‍රීතිය අඩු වැඩි වුණත් මොකක් වුණත් මේ හැම එකක් අස්සේම වැඩේ කරගෙන යන්න පුළුවන්. ඒ සඳහා තමයි දැන් පළවෙනි පාර කොමාරි කමඨහන් සුද්ධ වෙලා වැඩේ කරලා තියෙනවා. නැවතත් ওই වගේ අවස්ථාවල් ආවහම ඒ විදිහට මේක දිගට වැඩේ කරගෙන යන්න පුළුවන් නම් වැඩි වෙලාවක් මේ සඳහා යොදවන්න පුළුවන් නම් මීට වඩා වැඩි විස්තර තමන් ගැන අවබෝධ කරගන්න පුළුවන් වෙයි කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ සඳහා තව වැඩි කාලයක් වැඩි ශ්‍රමයක් කියන්නේ වැඩි මේ සඳහා වැඩි වෙලාවක් වියදම් කරා නම් මේක හොඳ දෙයක් කියලා තේරුම් අරගෙන මේ විදිහට ප්‍රීතියත්ම යන්න පුළුවන් නම් ඒ වැඩි ප්‍රයෝජන මේකෙන් ලබා ගන්න පුළුවන් වෙයි කියලා තමයි කියන්න තියෙන්නේ.
බොහොමත්ම පින් ස්වාමීන් වහන්ස, දැන්නම් ලිඛිත ප්‍රශ්න අවසානයි. වාචික ප්‍රශ්න වලට ආරාධනා කරන්න පුළුවන්ද ස්වාමීන් වහන්ස?
හොඳයි.
කරුණාකර ඔබට යම් කිසි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් අතෝසවා ඒ ප්‍රශ්නය ස්වාමින් වහන්සේ වෙත යොමු කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. නදීප් අතෝසවත් වෙන නදීප් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න පුළුවන්.
කොහොමද සිංහල හින්දරන්න අවසරයි ස්වාමින් වහන්ස. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්ස දැන් කලින් වාර්තා දෙකේ සඳහන් වෙච්ච විදිහට අර එපා වීම හෝ නීරස බව හෝ ඒකට වෛර කරන්නේ නැතුව ඒ දෙසම බලා ඉන්නකොට ඊට පස්සේ එන අර මම දන්නේ වචනේ හරියට කියලා ඒකාග්‍රතාව හෝ අර සතුට වගේ කියන්නේ ලොකු ප්‍රීතියකු නැ නිකන්
ප්‍රමෝදය වගේ
වචන ප්‍රමෝදය වචනේ මොකද්ද දැන් සවන්වන්ස
ඒක තමයි වචනේ වැදගත්
වෙන්නේ ඕක ස්වාමීන් වහන්ස දැන් අපි හිතුවොත් මෙහෙම ඒක ඕකත් ඉතින් ඉස්සර නැහැනේ ස්වාමීන් වහන්ස දැන් ඉතින් ඔය දුකයි කියලා දෙයක් තියෙනවා ඉතින් ඒ දුක අඳුන ගැනීම නිසා ඇතිවෙන ප්‍රීතියද ස්වාමීන් වහන්ස නැත්නම් අපි ඒ දුක් සත්‍ය කියන එක දැකීම නිසා ඇතිවෙන ප්‍රීතියද කියන එක පොඩ්ඩක් දැනගන්න කැමති. ඊට අමතරව දැන් අරමුණෙන් අරමුණට මාරු වෙනකොටත් ඕක වෙනවා ස්වාමීන් වහන්ස. ඊට පස්සේ ඇඟේ ඉරියව් මාරු වෙනකොටත් වෙන ඕක ඇති වෙනවා. ඊට පස්සේ දිනදා වැඩක් කරනකොට හිතන්නකෝ ලියලිය ඉන්න ගමන් ටයිප් කරන්න පටන් ගන්නවා. ඔන්න එතකොට අතනදීත් අර ඒ ඉරියව් වෙනස් වෙනකොටම ආපහු අර නීරස බවක් එනවා. අරක පටන් ගන්නකොට ආපහු ඕක දැනෙනවා. ඔය සිද්ධි තුන පොඩ්ඩක් පැහැදිලි කර දෙන්නවද ස්වාමීන් වහන්සේ?
ඔව්. ඉතින් මේක තමයි දැන් ඔය හැමදිසෙම මේ විදිහට කලින් ඇහුවේ මොකද්ද දුක්ඛ සත්‍ය අවබෝධ කර ගැනීමද එහෙම නැත්නම් මේක තේරුම් ගැනීම දෙකම එකම තමයි. මේ ඒ වෙලාවේ තේරුම් ගන්න මොකද්ද කියන එක. මේක තමයි මේකට ඉතින් දුක කියන එකයි කියලා අපි වෙනම අර නිකන් අකමැති දුක් බර වචනයක් දාන්න නැතුව මේකට සමෝධය කියලා වෙන වචනයක් දාන එක විතරයි දෙන්නේ. සබ්බේ සංඛාරා දුක්ඛා කියලානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේක දුක්ඛා කියන වෙනකොට සබ්බේ සංඛාරා ප්‍රමෝදයක් තියෙනවා කියලා ඒක දිහා බලන් ඉන්නවා. නිකම්ම දුකයි කියලා අර නිකට යල්ල තියාගෙන ඔළුව අත තියාගෙන බලනව වෙනුවට මොකක් හරි දෙයක් මේක යථා ස්වභාවය තේරුම් ගන්න අරමුණ ඇතුව බලන් ඉන්නකොට ඉතින් පේන්න තියෙන එකම දේ දුකම තමයි ඉතින්. එතකොට මේ දුක දිහා ඔය බලාගෙන ඉන්න අනුන්ගේ දෙයක් විදිහට බලන් ඉන්නකොට තේරෙනවා මේ හැමදෙසෙම මේක තමයි ඇතිවීමක් වුණා නම් නැති වෙනවම තමයි. ඒතකොට ඉතින් දුකයි කියන එකත් චුට්ටක් හරි ඇති වෙනවා. දැන් සැපසහිත දෙයක් අපි කැමති දෙයක් ඇති වුණොත් ඒක නැති වෙනකොට දුක ඇති වෙනවා. ඒ වගේම දුක් සහිත දෙයක් දැනුණොත් ඒක ඇති වෙද්දීම දුක ඇති වෙනවා. ඉතින් ওই වගේ තමයි ඊළාට දුක සැප අතරමැද එකක් ඇති වුණත් නැති වුණත් ඒකෙත් යම් කිසි මේ වගේ චූටි දරදයක් පරිලාහයක් තියෙන හැම මොහොතේදී. ඉතින් මේකට මේක අඳුරා ගැනීමට කියන මේක ප්‍රමෝදයක් කිය. මේ ලෝකයේ දුකයි කියලා අඳුරා ගන්න එක ඒකත් යම් කිසි දෙයක් නේ. මේවා අපි මෙච්චර කාල මේක සැප හොයන්න පුළුවන් මොකක් හරි විදියකින් සැප ලබා ගන්න පුළුවන් කියලා අදහසෙන් ඉඳලා ඒ වෙනුවට ඇත්තටම මේකේ ස්වභාවය මේකයි මේක මට වෙනස් කරන්න බෑ කියන එක තේරුම් ගන්න එක ඒකත් එක්ක යම් කිසි සතුටක් එනවා. අන්න ඕක ඒ සතුටෙන් බලන එකට තමයි ඒක පැත්තකින් ප්‍රමෝදය කියලා කියන්නේ. දැන් දුක වෙනස් කරන්න ගිහිල්ලානේ අපි තව තව අමාරු වෙටෙන්නේ. ඊට වඩා මේක බාර ගන්න පුළුවන් නම් ඒක තමයි ලේසි. දැන් මේ අපි දැනට තියෙන දැන් අපි ලෙඩක් ගත්තාම නේද මේ තියෙන ලෙඩේ දැන් මාස ගාණක් තිස්සේ අපිත් මහන්සි වුණා මේ අතේ අමාරුවක් තියෙන කොන්දේ අමාරුවක් තියෙන මේක ගොඩ දාගන්න. මහන්සි වුණා කියලා ඇත්තටම හොඳ වෙච්ච ලෙඩකුත් නෑ ඒක පැත්තකින්. මාස ගාණක් තිස්සේ තෙල් ගාලා තවලරමක් කරලා තියෙනවා. දේව නොකර ඒ වෙලාවේ නිකන් හිටියනම් සමහරට ඒ මහන්සියක් නැහැ. දේව කරලා කරලා අන්තිමටම තේරෙනවා ඊට ලේසි මේ මේ ලෙඩේට මෙන්න මේ වගේ පරිසර තත්ත්වවලදී මේ ලෙඩේ වැඩි වෙනවා. මෙන්න මේ වගේ කෑම ගත්තාම මේ ලෙඩේ වැඩි වෙනවා. මෙන්න මේ විදිහට ඉරියව් පැවැත්වුවාම මේ ලෙඩේ වැඩි වෙනවා. ඉතින් ඕවා අඳුරගෙන අන්න ඒ වයින් වැලකිලා පොඩ්ඩක් අර ලිමිටඩ් ඒරියා එකක ඉන්නවා ඉතින් අමාරුවෙන් අර ඉබ්බ කට ඇතුලේ ඉන්නවා වගේ. ඉතින් අමාරු වෙන්න පුළුවන්. ඒ ලිමිටඩ් ඒරියා එකේ ඉන්නකොට ඉතින් ලෙඩේ එච්චරම ලෙඩෙන් කරදර වෙන්නෙත් නැහැ. කොහොමයි තමන්ගේ වැඩෙත් මොකක් හරි අමාරුවෙන් ගොඩ දාගන්නත් පුළුවන්. එහෙම නැතුව මේක හොඳ කරගන්නවාද, මාසයක් ඇතුළත දෙකක් ඇතුළත මේක හොඳ කරගන්නවා, මීට වඩා හොඳ වේද මහත්තේ කරහේ තියා හොයාගෙන යන්න, එහෙම කරන්න ගියාම අර ලෙඩේ තියෙන දුකට වඩා වැඩි දුකක් අපි විඳලා එකපැත්තකින්. ඉතින් ඊට හොඳයි ඒකත් එක්ක මෙහෙම කොහොම හරි අර ෂේප් එකේ ජීවත් වෙන්නේ. එතකොට අර ලෙඩේට දන්නේම නැත හුරු වෙලා තියෙන්නේ. ලෙඩේ Tamanට ගෙලා පත්තියන් ගෙලා ඒකත් එක්ක ඉන්න. ඉතින් ඕකම තමයි මේ දුක අඳුර ගැනීම කියන්නේ. ඒත් ඕකෙම තව එක උදාහරණයක් තමයි ඔය කිව්වේ. ඉතින් ඒ විදිහටම අපිට මේ හැමතිස්සෙම දුක අඳුර ගත්ත. දැන් ඉතින් මොනා කරන්නේ ඒකත් එක්ක අඬාය හොගන්නේ නැතුව මේක දිහා ප්‍රීතියෙන් බලන් ඉන්න, ප්‍රමෝදයෙන් බලන් ඉන්න. එතකොට මේ දුක අඳුරා ගැනීම, දුක්ඛ සත්‍ය තේරුම් ගැනීමක් කියන එක මේ විදිහට කියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දුක්ඛ සත්‍ය තේරුම් ගන්නවා කියලා මහා ලොකු ෆෝමියුලාස් දාගෙන අරකද මේකද කියලා මෙහෙමයි කියලා ලකුවට යන එකට වඩා මේ දිනදා හැම මොහොතේදීම මේක දකින්න හම්බ වෙනවා. දැන් ඕක එකපාරටම මේ හැම මොහොතේදීම දකින්න අමාරු නිසා තමයි මේ එක අරමුණක් අරගෙන එක වැඩක් කරගෙන, එහෙම නැත්නම් මේ ආයතන හයටම දුව දුව කරන වෙනුවට එක ආයතනයකට විතරක් ඇවිල්ලා ඔන්න ඒක එකක් දිහා හොය බලන් ඉන්නේ. ඒ බලන් ඉන්නේ ඉඳීම හරහා මෙහෙම හුස්ම දිහා හරි යටිපතුල දැනීමක් දිහා බලන් ඉන්නකොට අන්න ඒ දැනීම හරහා මේකම තේරෙනවා. ඊළඟට ඕකම අපිට ටික ටික වටපිටාවට පතුරවගෙන ගියහම අර විදියට මොකක් හරි දෙයක් ලියනකොට මොන හරි වැඩක් කරද්දී ඒ වගේ දැන් මේ විදිහට බණ අහනවා කියමු. මේ බණ අහනකොටත් මුලදී බණ පටන් ගන්නකොට තියෙන කැමැත්ත අකමැත්තට වඩා වෙනස් එකක් අවසාන වෙනකොට. දැන් අතරමැද මැදදී වෙන් කළ බැලුවාම එතෙන්දී ඊට වඩා වෙනස් විදියක්. දැන් ඒකත් ආයේ දෙකට වෙන් කළ බැලුවොත් ඒ අතරමැදත් ওই වගේ අවස්ථාවක්. එහෙමම බැලුවා මේ වාක්‍යයෙන් වාක්‍ය සමහරට වචනෙන් වචනයට තියෙන කැමැත්ත අකමැත්ත වෙනස් වෙන්න පුළුවන්. නීරස බව රස බව වෙනස් වෙන්න පුළුවන්. ඕක තමයි මේක අර ලොකු කාලයක් ඇතුළත අපිට බලන්නත් පුළුවන්. ඒක ටික ටික කාලය ටික ටික පොඩි පොඩි කොටස් වලට වෙන් කරලා බලුවහම ඒක චූටි මොහොතකදීත් මේක වෙනස් වෙයි යනවා. දැන් මේක ස්වභාවය අපිට තමන් එක්ක මේ මොහොතේ ඉන්නවනම් මෙන්න මේ වෙලාවේදී මේක වෙනස් වෙනවා කියන එක තමන්ටම තේරුම් ගන්න පුළුවන්. මම දැන් නාමන්ත ඇහුවේ නදීප් ඇහුවේ වගේ දෙයක් කියලා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පැහැදිලි සාරාංශ බොහොම තින් වහන්සේටත් විදුරු නිරෝගී සුව සහභාගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
දෙකරා සර්ණ
බොහොමත්ම පින් ස්වාමින් වහන්ස, තවත් කාට හරි ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් කරුණාකරලා තියමු කරන්න. බන්දුල සොයිස මහත්මයා මේ ප්‍රශ්නය යොමු කරන මෙන් ඉල්ලනවා.
අවසරයි ස්වාමීන් වහන්ස, වාසේ විස්තර කරපු ඒ සැප දුකට වෙනස් වීම තාම ලස්සන විස්තර කිරීම ස්වාමීන් වහන්ස, මේ මට ඒකට පොඩි තව දෙයක් අහන්න හිතුණා ස්වාමීන් වහන්ස. දැන් එතකොට දැන් අපි ඉන්නකොට මුකුත්ම දින්දා ජීවිතයේ දෙයක් සාමාන්‍ය විශේෂ දෙයක් නැතුව අපි තුමු මධ්‍යස්ත ස්වභාවයක. එතකොට අපිට යම් කිසි කැමැති අරමුණක් ආවොත් එතකොට ඒක වෙනස් වෙලා යනවා. එතකොට අකමැති අරමුණක් ආවොත් ඒක වෙනස් වෙනවා. ඒක අකමැති අරමුණේ වෙනස් වෙලා යනකොට ඒක අපිට සැපක් ලැබෙනවා. සොන්නස් එතකොට ඒකට හේතු වෙච්ච කාරණාව ගැන අපි අවධානය යොමු කරන්න ඕනද? ඒක ඇයි අපිට ඒ දුක කීන එක ඇති වුණේ කියලා? ඒක මගේ එක ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ.
එහෙම හේතුවක් විදියට හොයාගෙන පිටිපස්සට යන්නත් පුළුවන්. හැබැයි මේක හේතුවක් විදියට අපි නිකන් පොත්වල දැනුමට වඩා ඒ මොහොතේ බලන්න පුළුවන්. Tamanටම අත්දකින්න පුළුවන් නම් ඒක ඊට වඩා හොඳයි. අපි කියන්න පුළුවන් හේතුවක් විදියට මේ ආසාව නිසා, එහෙම නැත්නම් තණ්හාව නිසා මෙහෙම වුණා කියලා. ඒක නිකම් පොතේ කියන දේවල්ට වඩා මේ කොහොමද මේක උනේ කියන එක Tamanට ඒ මොහොතේ අත්දකින්න පුළුවන් නම්. අපි කියමු මොකක් හරි සප කැමති දෙයක් කන්න හම්බුණා කියලා. මේ රස දැනෙනකොටම අපිට තේරෙනවා නම් මේ රසය ඒ මොහොතේම දැනෙච්ච පොඩ්ඩ තප්පර ගානක් යනකොට දැනෙන එක නැවතුනහම ඒකත් එක්ක අර පොඩි රස දැනීම අවසන් වුණ ගමන් ඔන්න පොඩි තියෙන නිකන් අර පොඩ්ඩක් අර කැමැත්තක් වගේ එනවනේ තව පොඩ්ඩක් මේක කෑවනම් හොඳයි කියලා වගේ. අන්න ඒ වගේ දැන් මේ මොහොතේ එතකොට මොකටද මගේ මෙහෙම රස දැනෙන්න කැමති නිසා නේද මේක ඉවරනාට පස්සේ කැමැත්තක් මේ තරහක් ඇති උනේ වේදනාවක් ඇති උනේ කියලා. අන්න ඒ මොහොතේ Tamanට අවබෝධ කරගන්න පුළුවන්. ඒ විදිහට අර හේතුව පිටිපස්සට යනවා කියලා මේ ලකුවට යන්නෙත් නැතුව ඒ මොහොතේ තේරුම් ගන්න පුළුවන් නම් එතකොට ඒ මොහොතේදී ඒක අවබෝධයක් වෙලා තියෙනවා. ඉතින් ගොඩාක් වෙලාට මෙහෙම හේතුව හොයාගෙන යනවා කියලා ගොඩක් අය කරන්නේ ওই පොතේ තියෙන දැනුම පස්සෙ යන්නේ. ඒක නරකයි කියනවා නෙවෙයි. ඊට වඩා ඒ මොහොතේ Tamanටම තේරුම් ගන්න පුළුවන් නම් මම මෙන්න මේ දේ කරපු නිසා තමයි මෙහෙම වුනේ කියලා ගොඩාක් ලකුවට පිටිපස්සට යන්නේ නැතුව මේ සංසාරේ මේ අතීතයේ මම මෙහෙම පාක් කරලා තියෙනවා ඒක නිසා තමයි මට මෙහෙමුනේ කියලා ගොඩාක් ලකුවට අපි හරියටම ඒව හොයාගෙන යනව වෙනුවට ඒ මොහොතේ ඒක අවබෝධ කරගත්තනම් ඒ මොහොතේ කිවර කරගන්න පුළුවන්. ඒක තමයි ගොඩක් වෙලාවට මේ හේතුව හොයාගෙන යනවා කියන එක වෙනුවට අර ගොඩාක් ඈතට යනව වෙනුවට මේ මොහොතේ පුළුවන් තරම් ඉන්න බලන්න. ගොඩක් පස්සට යන්න ගියොත් සමාජයට ඒකත් එක්ක මේ අපි අර මඤ්ඤණා කරනවා කියන්නේ ඒකත් එක්ක තව නැවත නැවත මේ තව තව විතර්ක වැඩි වෙන්න පුළුවන්. ඒ මොහොතේ ඒක බැලුවා නම් එච්චර ගොඩාක් විතර්ක වැඩි වෙන්නේ නැතුව ඒ වෙලාවෙන් ගොඩ දාගන්න පුළුවන්. ගොඩාක් වෙලාවට එන්නේ දැන් පොත්වල දැනුම එහෙමත් එක්ක ගියහම දැන් මේ ආපු අවස්ථාවත් එක්ක ගොඩාක් විතර්ක කර කර පිටිපස්සට යන්න ගත්තහම ඒක විතර්ක විතරක් ගොඩාක් සමහරට මේ අර පොතකින් මොකක් හරි අර සංඥාමය දැනුමක් විදිහට ගොඩාක් ඉස්සරහට එනවා. ඒ අවස්ථාවේදී ඊට වඩා වෙන ගොඩාක් අර Tamanටම අවබෝධ කරගන්න තිබුණ අවස්ථාවල් ගොඩාක් ගිලිහිලා යන්න පුළුවන්. දැන් එක මොහොතකදී වෙච්ච දෙයක් ගැන කල්පනා කරන්න අපි විනාඩි 5ක් පාවිච්චි කරාගෙන ඒ විනාඩි 5 ඇතුළත වෙන සිද්ධි ටික ඔක්කොම නැති වෙලා යනෝනේ අර කල්පනා කිරීම හරහා. නේ වෙනුවට ඒ ගැන පොඩ්ඩක් ඒ වෙලාවේදී බැලුවා. ඉස්සරහක් ඒක අතහැරලා දාලා ඊළඟට වෙන එක දිහා බලන්න පුළුවන්. නේ මෙහෙම ඒ මොහොතේ වෙන දේ දිහා බලාගෙන ඉන්න ඕන. අර වගේ ගොඩාක් කල්පනා කර කර යන්න නැතුව ඒ ටක් ටක් ගාලා වැඩේ ගොඩ දාගන්න පුළුවන්.
එහෙම ශ්‍රමණසේ මට ඒක වැටහුණා වංශයේ කිව්වේ මොහොතේ තේරුම් අරන් එළවණ ඊළඟ මොහොතට ලැස්ති වෙලා සිටීම මොකද නැත්නම් ඒක අවස්ථාව නැති වෙනවා කියන එක බොහොමත්ම පිං. සවනාංශ තව පොඩි දෙයක් මම අහන්න කැමතියි. අද එදිනදා ජීවිතයේ සවනාංශ මේ විශේෂයෙන් අපේ සතිමත් නැතුව ඉන්නකොට අපිට ඒ කියන්නේ සතිමත් බව දැන් වර්තමාන වෙන දේට හිත එනවනේ. අපි ඒක මොකක් හරි ලොකු සිතුවිලි තොගයක ඉඳලා ඔන්න පුටු එක වාඩි වුණා කියලා හිතෙනවා නැත්නම් මොකක් හරි දෙයක් කරන බවට එනවා. දැන් ස්වාමීනන්සේ එතකොට ඒ මොහොතට හිත ඒ කියන්නේ ඒක ඇත්තට නිකන් මතක් කිරීමක් නැත්නම් ඒ වර්තමාන මොහොතට නැවත හිත ගෙන එන එකේ එක සතියේ කෘත්‍යයක්ද නැත්නම් එතන ප්‍රඥාව කියන එකේ කොටසක්ද කියලා මට දැනගන්න පොඩි පැටලවිල්ලක් තිබෙන ස්වාමීනස ඉස්සර මම හිතුවා ඒක මේ නිකන් ප්‍රඥාව කියලා එතන වචනයක් නම් තමයි. නමුත් පස්සේ මට වැටහුණා ඒක ප්‍රඥාව නෙමෙයි එතන තියෙන්නේ සතිය තමයි මේ මොහොතට ගෙනත් දෙන්නේ කියලා. හැබැයි ඒක එතකොට සතිය මේ මොහොතට ගෙනත් දුන්නට ඊට පස්සේ කරන එක සතියේ ක්‍රියාව නෙමෙයි ඊළඟ චිත්තක්ෂණය සතිමත්ව පැවැත්වීමට අපි ආයි වීරය යොදන්න ඕන. පොඩ්ඩක් ඒ ගැන වංශිකේ අදහසක් දැනගන්න කැමතියි.
ඕකේ දැන් ඇත්තටම දැන් සතිය කියන්නේ මොකද්ද ප්‍රඥාව කියන්නේ මොකක්ද කියලා නිකන් ඇත්තටම බැලුවාම ඩිෆිනිෂන් පැත්තක් නෙවෙයි ප්‍රශ්නේ කියවෙන්නේ. දැන් මෙන්න මෙහෙම වෙච්ච දේ මේක සතියද මෙහෙම වුණා මේක ප්‍රඥාවද කියලා අපි නිකන් අර වෙන්කර අඳුරා ගැනීමකට නෙවෙයි වගේ දේවල් එන්නේ. ඔක මොකක් වුණා සතිය වුණත් ප්‍රඥාව වුණත් මොකක් වුණත් ඒක වැඩේ වෙනව නම් එච්චරයි නේද? ඒ කියන්නේ දැන් ඕක හරහා අපිට චෛතසික 52 හරහා අපිට බලන්න පුළුවන්. මෙන්න මේ චෛතසිකයේ සති චෛතසිකයේ මේක. මේ ප්‍රඥා චෛතසිකයෙන් මෙන්න මේ කාර්ය කරනවා කියලා ඒ හරහා අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට ওই ඇත්තට මේ අර වල්මත් වෙලා ඉන්න හිත නැවත ඒ මොහොතට ගේනවා කියන්නේ සතිචෛතසිකයේ තමයි ඒ වෙලාවේදී ඉස්සරහට එන්නේ. ඊළාට ඒක ගෙනාපු එක හොඳයි, නැවතත් අර වල්මත් වෙලා ඉන්න වෙලාවට වඩා මේක හොඳයි කියලා මේක ගැන අවබෝධයක් වෙනකොට එන්නේ. ඒක ප්‍රඥාචෛතසිකේ තමයි ඒ වෙලාවේ ඉස්සරහට එන්නේ. ඒක හරියට මෙන්න මේකයි, මෙන්න මෙතෙන්දී අර අභිධර්මයේ අර ගොඩාක් කටපාඩම් කරන අය කියන්නේ මෙහෙම 52 හරියට මෙන්න මේකෙදි මෙන්න මෙහෙම වෙනවා මේ වෙලාවේදී මේක නෑ කියලා. එම 100ට 100ක්ම මෙහෙම අර 10 වගේ ડિජිටල් වගේ දේවක් නෙවෙයි මේක ඇතුළේදී වෙන්නේ. මේ හැමතිසෙම මේ 52ෙන්ම චුට්ට චුට්ට හරි තියෙන්න පුළුවන්. ඒ අර සමහර ඒවා තියෙනවා මේ 52ෙන් මේවත් එක තියෙනවා අනිත් ඒවා ඇත්තෙම නැති අවස්ථාවල් තියෙනවා. ඒ කියන්නේ අර සබ්බචිත්ත සාධාරණ හැම එකෙම තියෙනවා. ඊළාට ওই තියෙන්නේ හරිය නම් වලින් මත නැහැ සමහර ඒවත් එක නැති ඒවා තියෙනවානේ. එහෙම ඇරෙන්න බැලුවාම සතිය කියන එක 100ට 100ක් 1 වෙලා ප්‍රඥාව 0 වෙනවා. එහෙනම් අර ડિජිටල් වගේ දෙයක් මේක වෙන්නේ නැහැ. ඒ වෙනකොට අරකෙත් යම් කිසි ප්‍රමාණයක් තියෙන, මේකෙත් යම් කිසි ප්‍රමාණයක් තියෙන හැම හිතකදීම. ඒක ප්‍රමාණයන් තමයි මේ අඩු වැඩි වීගෙන යන්නේ. ඒකට අපිට මෙන්න මේකද මෙහෙම වෙන්නේ, මේකද මෙහෙම වෙන්නේ කියලා ඒ ගැන කල්පනා කර කර ඉන්නවට වඩා මොකකින් හරි වෙන එකකින් වැඩේ ගන්න පුළුවන් නම්, දැන් ඉබේම මෙහෙම වල්මත් වුණාට පස්සේ සිත ආයෙත් නැවත එනෝනම් ඒක හොඳයි කියලා තේරෙනවා නම් අන්න ඒකත් එක්ක ඉන්න තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් ගොඩාක් හොයාගෙන යන්න ගියාම සමහරට ඒක හොඳයි නරකය කියනෝ නෙවෙයි. මෙහෙම අර තේරුම් ගන්න එක හොඳයි. ඒ වුණාට ඒවත් එක්ක මේවට වැඩි කාලයක් යොදවන්න ගියාම සමහරට ඕවත් එක්කම මේක වෙනවාද කියලා භාවනා කරගෙන යනකොට මෙතෙන්දී ආය ප්‍රඥාචෛතසිකයේද මෙතෙන්දී ඉස්සරහට ආයි. මෙතෙන්දී සතියද කියලා ඒ මොහොතේ හිතන්න ගත්තොත් ඊළාට අර කලින් කිව්වා වගේ ඒ වෙලාව මගහැරෙන්න පුළුවන්. ඒ වෙනුවට මම පරයන්කේක ඉන්න වෙලාවෙදී ওই වගේ සිතුවිල්ලක් ආවම මේක අතහැරලා දාලා පරයන්කේ නැගිට්ටට පස්සේ අපිට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පුළුවන්, තව පොතක් බලලා හරි ඔයලා බලන්න පුළුවන් මේ වෙලාවේදී මොකක්ද උනේ කියලා. එහෙම අර පරයන්කේකදී සක්මනකදී ওই ගැන හිතන්න යන එක නම් එච්චර හොඳයි කියලා කියන්න බෑ. මෛත්‍රී මහත්තයාට අර එහෙම මේක මෙහෙම කරනවට කරන්න කියනො නෙවෙයි. ඒ වගේ වෙලාවේදී සක්මනකදී පරයන්කයකදී පුළුවන් තරම් ඒ මොහොතේ වෙන දේ දිහා බලන්න. ඊට පස්සේ ඒකෙන් නැගිට්ටට පස්සේ අපිට පොතක් දිහා බලලා වෙන මොකකින් හරි දේශනයකින් හරි අපිට පුළුවන් මේ මොකක්ද මේ වෙලාව උනේ කියලා පොඩ්ඩක් හොයන්න පුළුවන්. ඒ අරෙන්න අර වෙලාවේදී ඒ ගැන හිතන්න එපා කියන තමයි තියෙන්නේ. එකයි මේක දැනගත් එක නරකයි කියන්නත් බෑ, දැනගන්නම ඕන කියලා කියන්නත් බෑ. මොකද දැන් බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ ඔය අවුරුදු 7-8 පොඩි ළමයි රහත් වුණානේ. ඒ වගේ මේ කවුද 16 එහෙම කිසිම උගත්කමක් නැති ගෑනු අය රහත් වුණානේ. ඊළාට අම්බපාල වගේ ගණිකාවත් රහත් වුණා. ඒක නිසා මෙහෙම අර අභිධර්මයේ ওই වගේ සමහර දේවල් දැනගෙන ඉන්න ඕන නම් හොඳයි. ඒක ප්‍රයෝජනයක් වෙන්න පුළුවන්. සමහර දේවල් ඒක ප්‍රයෝජනවත් වෙයි කියලා අල්ලගත්තාම ඒකම අනිත් පැත්තට එන්නත් පුළුවන්. ඒ නිසා අවශ්‍යතාවය සලකලා මේක හොයලා බලුවා නම් ඇති.
එහෙමයි ස්වාමීන් වහන්සේ, ඒක හොඳටම තේරුණා. ස්වාමීන් වහන්සේ මේ ප්‍රඥාව කියන වචනේ මට පොඩ්ඩක් දැනගන්න ඉඳන් මම ඒකත් ඇහුවේ. එතකොට මේ මොකද දැන් ගොඩක් වෙලාවට අපි සතිමත් වෙන්න කලින් ඉස්සර එහෙම ප්‍රඥාව කියලා අපි හිතන් හිතිය දේවල් කියන්නේ දැන් එහෙම නෙමෙයි කියලාත් හිතෙනවා. ඒ කියන්නේ දැන් මොකද අපි හිතනවා කියලා කියන්නේ නැවත වාරයක් එතන ඉතින් මමෙක් ඉන්නවා
යම්කිසි සත්‍යගත කිරීමක් තමයි ඒක බැලුම්
කියන්නේ. එතකොට ප්‍රඥාව කියන්නේ දැන් අපි කියනවනේ ස්වාමීන් වහන්සේ දැන් සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂාවට ආවා කියලා. ඉතින් එතකොට මේ ප්‍රඥාව අපි ඉස්සර හුඟක් වෙ සුතුමේ ඥානවල හිත ප්‍රඥාව තමයි හරි වැදගත් කියලා. අනිත් ඒවලට වඩා ඉතින් එතනත් ඉතින් පොඩි මුලාවක් නේ තියෙන්නේ. සෝනසේ ප්‍රඥාව කියන වචනය කොහොමද ඒක පොඩි අර්ථ විග්‍රහයක් කරන්නේ?
ප්‍රඥාව කියන්නේ ඇත්තටම මගේ මෝඩකම අඳුර ගැනීම. ඊට වඩා ප්‍රඥාවක් නැහැ. මම මෙන්න මෙච්චර මට්ටමක මෝඩයෙක්, තකතිරුවෙක් කියලා මරියෙක් කියලා අඳුරගත්තනම් ඒක තමයි ලොකුම ප්‍රඥාව කියන්නේ. දැන් මේ සංසාරේ යනවා කියන්නේ මේ මම මෝඩයි කියලා තාම දන්නේ නැති ගම. මම මේ සංසාරය යන්නේ මොකටද? මේක හොඳයි කියලා නොදන්න කමටනේ. මම මෙච්චර මේ සංසාරේ පුරා මෙහෙම කකා කකා යන්නතරම් මෝඩේ කියලා තේරුම් ගත්තනම් එදාට තේරෙනව මොකද්ද මේ தත්ත්වය කියලා. ඒ ප්‍රඥාව කියන්නේ වෙන මොකක්වත්ම නෙවෙයි. මම මෝඩේ කියලා ප්‍රඥාවන්තෙක් නොවන බව ප්‍රමාණයේ සලකලා දැන ගැනීම. ඉතින් අපි භාවනා කරන්න කරන්න ප්‍රතිපදාවක යන්න යන්න මම කොච්චර මට්ටමක මෝඩේද කියන එක විතරයි තේරෙන්නේ. මේක තවදුරටත් මෙහෙම මෙහෙම කාගෙන කාගෙන යන්න. ඊට වඩා ලොකු මෙහෙම ඥානයක් අංගෙන්න එහෙම දෙයක් වෙන්නේ නැහැ. තමන්ගේ මෝඩකම තමයි කොච්චර අන්තක්කුව කොච්චර දිගයිද කියන එක තමයි තමන්ටම තේරෙන්නේ. ඒක වෙන කෙනෙක් ඇඟිල්ල දික් කරලා පෙන්නන්න ඕනෙත් නෑ. තමන්මයි තේරුම් ගන්න. මම හිතර මෙහෙම කියනකොට තරහ යන්නේ නැහැ කියලා.
අපෝය නැහැ ස්වාමීන් වහන්සේ ඉතින් මේ කෙලස් ටික අඳුර ගන්න වැඩේ
කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේටත් වෙන්නේ සරියත්ම කියලා රහතන් වහන්සේලාට වෙනත් අපිටත් වෙන්නේ ඔක්කොම තමයි. තමන්ගේ මෝඩකම අඳුර ගන්න එක තමයි ප්‍රඥාව කියන්නේ. ඊට වඩා දෙයක් නැහැ. ඒ මොඩකම කියන්නේ මේ මම මේ සංසාරේ මම යා මෙච්චර පවත්තන්න කොච්චර මහන්සි වෙනවාද කියන එක. ඊට වඩා මොඩකමක් නැහැ ඉතින්.
එහමයි ස්වාමීන් වහන්සේ. ඒක බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ තමන් ගැන අවබෝධ කර ගැනීම උවහන්සේට බොහොමත්ම පිං. තෙරුවන් සරණයි.
දැන් තෙරුවන් සරණයි.
බොහොමත්ම පිං ස්වාමීන් වහන්ස. තව කාට හරි තියෙනවද දැන් ප්‍රශ්න යොමු කරන්න?
ප්‍රශ්න තිබුණත් අහන එකක් නෑ මම කියනකොට නේද?
මම හිතන්නේ අහයි ඕන කෙනෙක් ඕනකම තියෙන කෙනෙක් කොහොම හරි අහනවා ස්වාමීන් වහන්සේ. නදීප්.
මොකද පිටින්ද අවසරයි ස්වාමීන් වහන්සේ. ඇත්තටම ස්වාමීන් වහන්සේ බන්දුළු මාමටත් බොහෝ පිටේ ප්‍රශ්නේ ඇහුවට ඒ ප්‍රඥාව කියන්නේ මොකද්ද කියලා මටත් ඉස්සර තිබිච්ච හරි ප්‍රශ්නයක් තමයි ස්වාමීන් වහන්සේ ප්‍රඥාව මොකද්ද දැන් ඕක කියනවා දැන් ලොකු ස්වාමීන් වහන්සේගේ බණ අහනව මුල් කාලේ හැම තේරෙන්නව නෑ ඊට පස්සේ අපේ චන්දරතන ස්වාමීන් වහන්සේගේ බණ අහනවා කියනවා වචනේ කියනවා මේ හැම කරනකොටම ප්‍රඥාවක් පහළ වෙනවා කියලා ඉතින් මම හිතනවා මොකක්වත් දැක ඉතින් පහළුන්නේ නෑනේ මේ මං අමුතු එකෙක් වෙන්න එපයි කියන්නේ අර එහෙම අර මාන්නයක් ඇතුලේ තියෙනවා ස්වාමීන් වහන්සේ ප්‍රඥාව කියලා ඉතින් පස්සේ බණ අහනකොට අහනකොට තමයි තේරුනේ මේ ප්‍රඥාව කියලා ඉතින් අමුතුම එකක් හොයන්න ඕනේ නෑ ස්වාමීන් වහන්සේ කියපු විදිහටම අමුන්ගේ මෝඩකමයි තකතිරකමයි තේරුම් ගන්නවා නම් ඊට පස්සේ අර නිහතමානී බව ඇති වෙනවා නම් ඉතින් ප්‍රඥාව පහළ වෙගෙන යනවා කියන එකට පොඩි සංඥාවක් වගේ මට දැස් තේරෙනවා ස්වාමීන්
වහන්සේ. මේක තමයි දැන් තමන්ගේ අන්තක්කේ දිග කොච්චරද කියන එක විතරයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං ඒ අදහස ඉදිරිපත් කරා.
ඔබ පින්නාමන්ත තව කවුරු හරි කෙනෙක් මේ ස්වාමින් වහන්සේගෙන් තමන්ගේ මේ ප්‍රශ්න අහගන්න යොමු කරන්න තියෙනවා නම් කරුණා කරලා දැන් යොමු කරන්න මේ හමුරංගෙන් හොඳ අවවාද ටිකක් ගන්න පුළුවන්. ස්වාමින් වහන්සේ තවදුරටත් නම් අපිට ඒ සංඥාවක් ඉන්නේ නැහැ මේ අවස්ථාවේදී.
සමාවෙන් ඉන්ටර්නෙට් එක නාමන්ත අත උස්වාන සිටිනවා. දැක්කේ නැද්දන්නේ සමාවෙන්න මොකද?
ආ නාමන්ත මම දැක්කේ නෑ ඒක. අනේ කරුණාකරලා නාමන්ත කරුණාකරලා ඔයගේ මේ ප්‍රශ්නේ යොමු කරන්න.
බොහොම පින්නේ නේද? මගේ ප්‍රශ්නයක් නෙමෙයි. දැන් ස්වාමීන් වහන්සේ ප්‍රඥාව ගැන දීපු උත්තරයේදී මට තේරෙන ප්‍රධානම දේ තමයි සක්මන වගේ කරද්දී ලොකු ඒකාකාරී බවක් එනවා. ඒකෙදී මට තේරෙනවා දැන් මේ ඒකාකාරී බව නිසා ඇතිවන දුක කියන එක ඇති වෙන්නේ මේ සංසාරේ තියෙන දුක සත්‍ය නිසා කියන එක. ඉතින් එතනදී ඔබ වහන්සේ දීපු උත්තරේ හොඳට ගලපලා ගත්තොත් මේ වගේ දුකක් තියෙන තැනක ඉන්නවා කියන්නේ ලොකු මෝඩකමක්. ඉතින් ඒ වගේ මේ ප්‍රඥාව ගැන මේ ඒ දීපු උත්තරේ මට මේ හරියටම තේරුම් ගියා. මොකද ඕක මට කාලයක් තිබුණාන ලොකු ප්‍රශ්නයක්. එතුමනේ සයින් අනස.
ඒක තමයි. දැන් මේක සක්මනේදී තමයි අපි සක්මනේදී පරයන්කේදී අපි මුලදී නිකන් ලාවට තේරුම් ගන්නවා. ඊළාට හැම මොහොතේදීම බැලුවොත් මේකම තමයි තියෙන්නේ. හැම මොහොතේදීම මේක තියෙනවා. මේ කිම්පිදී චූටි හරි දර්ථයක් පරිලාහයක් තියෙනවා. ඒක තියාගෙන කොහොම හරි මේකත් එක්ක මම කොහොම හරි අටවගෙන යන්න උවමනාව තියෙන එක තමයි ලොකුම මෝඩකම. මේ මෙහෙම දර්ථයක් පරිලාහයක් තියෙනවා නම් එකෙන් ගැලවෙන්න එපායි. ඒ කොච්චර දේවල් තියුණත් මේක නැතුව ඊළඟ මොහොතේ හරි මොකක් හරි හොදක් එයි කියලා ඒක බලාපොරොත්තු වෙන එක තමයි තියෙන මෝඩකම, ප්‍රඥාව නැතිකම. දැන් ඒකෙන් ගැලවෙනව නම් අන්න ඒක තමයි ලොකුම ප්‍රඥාව කියන්නේ. හොඳයි.
එහෙම ශානස් බොහොම වෙන් තිරසරයි අවසරයි.
බොහොමත් පින් නාමන්ත තවත් ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා ස්වාමීන් වහන්සේ වෙත යොමු කරන මෙන් ඉල්ලා සිටිනවා. චම්පිකා ශ්‍යාමලී, ඔය මහත්මියට පුළුවන් දැන් අන්මියුට් කරලා ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඇහෙනවද ස්වාමීන් වහන්ස?
හොඳයි, කියන්න.
ස්වාමීන් වහන්සේ මම මේ ධර්ම දේශනාවට අහුම්කන් දෙමිනුයි. ස්වාමීන් වහන්සේ මම කියන්නේ කාලෙක ඉඳලා ආනාපාන සති භාවනාව කරනවා. ඒතකොට ස්වාමීන් වහන්සේ දැන් අද මේ දේශනාවයි මේ කමතහන් සාකච්ඡායි ඔක්කොම අහගෙන ඉන්නකොට ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අපි මේ දැන් මට භාවනාවේ තේරෙනවා අරමුණු වල වෙනස් වීම. ස්වාමීන් වහන්සේ දැන් හුස්ම රැල්ලට නම් අරමුණු කරේ හුස්ම රැල්ල වෙනස් වන ස්වභාවයේ ඒ සියල්ල ඒවා මට දැනගන්න ඒ අවස්ථාවේදී පුළුවන්. සක්මනේදී නම් වම දකුණ තියලා යනකොට ඒ පාදවල වෙනස් වීම දැනෙනවා. ඒතුත් ස්වාමීන් වහන්සේ මේ වෙනස් වීම මේ අරමුණෙන් අරමුණට මාරු වෙන ස්වභාවයන් දැන ගැනීමද අපි සතිමත් වීමේදී දකින්නේ? කියන්නේ අපි අවබෝධ කර දැනගන්නවා කියන එක ස්වාමීන් වහන්සේ කරනවා කියන්නේ?
මෙහෙම වෙනස්කම් අඳුර ගැනීම විතරක්ම නෙවෙයි. දැන් අපිට වමයි දකුණයි අතර වෙනස්කමක් අඳුර ගන්න පුළුවන්. ඊළඟට හුස්ම ගන්න එක පිට වෙන එක අතර වෙනස්කමක් අඳුර ගන්න පුළුවන්. ඊළඟට හුස්මෙම ඇතුළට මුලින්ම පටන් ගන්නකොට විදියයි, ටික වෙලාවක එකම හුස්මේ මැදට එනකොට විදියයි, ඉවර වෙනකොට විදියයි, ඒ වයිත් වෙනස්කම් අඳුර ගන්න පුළුවන්. මෙහෙම හැම එකේදීම වෙනස්කම් අඳුර ගන්නත් පුළුවන්. ඒ වගේම මේ හැම එකේදීම සමාන ලක්ෂණත් තියෙන්න පුළුවන්. වෙනස් ලක්ෂණ තියෙනා වගේම අජ්ජත්තික ලක්ෂණ තියෙනා වගේම පොදු ලක්ෂණත් තියෙන්න පුළුවන් මේවා. ඉතින් මෙන්න මේ වගේ හැම එකක්ම දේවල් අඳුර ගන්න එක තමයි මෙහෙම සතියෙන් සිහියෙන් ඉන්නවා කියන්නේ. ඒක මගේ කියලා මේක මගේ සිහිය මේ විදිහට තියෙන්න ඕන කියලා බලාපොරොත්තුවක් නැතුව නිකන් හොය බලාගෙන ඉන්න තියෙන්නේ. එතකොට මෙහෙම සමාන ලක්ෂණ තියෙනා නම් ඒවත් පේන්න පුළුවන්. වෙනස් ලක්ෂණ තියෙනා නම් ඒවත් පේන්න පුළුවන්. මෙන්න මේවා සමාන ලක්ෂණ, මේවා වෙනස් ලක්ෂණ කියලා අපි කලින් කටපාඩම් කරලා ඒව බලන්න යන්න ඕනෙත් නැහැ. මෙහෙම වෙනස් ලක්ෂණ 11ක් තියෙන්න පුළුවන් හුස්ම නම් මේ වගේ දේවල් තියෙන්න පුළුවන්. මෙහෙම සමාන ලක්ෂණ මෙහෙම දෙක තුනක් තියෙන හරි ගියක් හරි තියෙනවා කියලා ඒව හොයන්න යන්න ඕනේ නැහැ. ඒ වෙලාවේ දකිනෝ නම් මෙන්න මෙහෙම එකක් අපිට තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේක කලින් එකෙත් තිබුණා. අන්න එහෙමනම් මේ දෙක අතර සමාන ලක්ෂණයක් තියෙනවා. නම් මේ දෙක අතර මෙහෙම වෙනස්කමක් තියෙනවා. එහෙනම් මෙන්න මේ දෙක අතර වෙනසක් තියෙනවා. ඒ විදිහට ඒ මොහොතේ මොනව හරි දැනෙනෝ නම් අන්න ඒක දිහා බලන් ඉන්නකොට ඒක මොකක්ද කියලා තමන්ටම තේරුම් ගන්න පුළුවන්. ඒකයි දැන් මේක නිකන් එකකින් දෙකකින් අපිට තේරුම් ගන්නත් බෑ. සිය දහස් වාරයක් ඒ දේ දිහාම බලන් ඉන්නකොට අන්න ඒක දිහා හැම දෙයක්ම තේරුම් ගන්න පුළුවන්. ඒ උදාහරණයක් විදිහට අපි කිව්වොත් මොකක් හරි අපි කියමු gedare ඉන්න පූසා දිහා බලන් ඉන්නා කියලා. පූසා දිහා එක සැරයක් දැක්කහම පූසා මෙන්න මේ වගේ කියලා අපිට හරියටම කියන්න බෑනේ. ඌ දිහා දවස් කීපයක් දිහා බලන් ඉන්නකොට ඌ එක එක කාලවලදී ඒ හැසිරීම වෙනස් වෙන හැටි බලන් ඉන්නකොට මොන කාලයක් බලන් ඉන්නකොට ඌ මේ හැමදාම මෙන්න මේ විදිහට ජීවත් වෙන විදියකුත් තියෙනවා. කාලෙන් කාලයට ඌ ජීවත් වෙන විදිය වෙනස් වෙන හැටිත් තියෙනවා. නඩු පූසෙකුට වෙන මීයක් දැක්කහම මෙන්න මේ විදියට වෙනස් වෙනවා. කැරපොත්තෙක් දැක්කහම මේ විදිය. එහෙම නැත්නම් රස කෑමක් දැක්කහම ඌ මේ විදියයි කියලා. ඌගේ දිහා ගොඩාක් වෙලා බලන් ඉන්නකොට මේ සමාන ලක්ෂණක් තියෙන වෙනස් ලක්ෂණකුත් යන්නේ ඒවත් අඳුර ගන්නවා. ඉතින් මේ විදියම තමයි හුස්ම දිහා බලන් ඉන්නනම් හුස්මෙත් මෙන්න මේ වගේ සමාන ලක්ෂණ වෙනස් ලක්ෂණ ඒ වගේම යටිපතුලේ දිහා බලන් ඉනොට ඒවත් මෙහෙම මෙහෙම එක එක જાතියේ ලක්ෂණ තියෙන්න පුළුවන්. මේ හැම දෙයක් දිහාම වැඩි වෙලාවක් හොඳට බලන් ඉන්නකොට මේක ගොඩාක් විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ඒ විස්තර දැනගන්නෙත් මේ නිකන් හුලන් දිහා හුස්ම දිහා බලන් ඉන්න නෙවෙයි. එහෙම නැත්නම් යටිපතුලේ මේ ඔය ඇවිදින එක බලන්න නෙවෙයි. ඒ හරහා මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම මේ විදියද නැද්ද කියලා තමන්ටම තේරුම් ගන්න. දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දර්ශනය ඒක හරිද නැද්ද කියලා තමන්ම ප්‍රත්‍යක්ෂ කරගන්න තමයි මේ තමන්ගේ ළඟ තියෙන එකක් මේක විදිය අඩේට තියාගෙන තමන් ළඟ තියෙන දේ පාවිච්චි කරලා මේ බුදුරජාණන් වහන්සේ කියන දේ තමන්ගේ ධර්මයක් කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා තමයි මෙහෙම සමාන ලක්ෂණ හරි වෙනස් ලක්ෂණ හරි හොය හොය යන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තේරුණා ස්වාමීන් වහන්සේ. එතකොට මට අර දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ දැන් එහෙම ඒකම තේරෙනවා. ඒ කියන්නේ අර දැන් අරමුණක් මතුවෙලා දේවි යන අයුරු ඒව මට පරයන්කේක තුලත් සක්මන තුලත් වැටේනවා ස්වාමීන් වහන්සේ. එතකොට මට දැනට මට තේරෙන්නේ ස්වාමීන් වහන්සේ මෙහෙම මට විභව මේ සතිමත් වීමේදී මේ අරමුණු මතුවෙලා ගෙවි යන ස්වභාවයේ දිගින් දිගටම ස්වාමීන් වහන්සේ ඒකමයි මට පේන්නේ. දැන් මේ ධර්ම සාකච්ඡාව දහම් දේශනාවට මම අනුගත වෙලා ඉන්නකොට ස්වාමීන් වහන්සේ මට ඒතනට තමයි මගේ හිතපත් වෙන්නේ ගිහිල්ලා. මේ මතු දැන් ඔබ වහන්සේ දැන් ගොඩාක් විස්තර කරා. ඒ විස්තර කරාම මට වැටහෙන්නේ මේ ඔක්කොම දැන් මේ හිතෙන් තමයි හිත තමයි දැන් මේ මම කතා කරන්නේ මගේ හිතෙන්ද මම මේ කතා කරන්නේ. මේ හැම වෙලාවම ස්වාමීන් වහන්සේ අරමුණම මතුවෙන අරමුණ හැම එකම ගෙවි ගෙවි යනවා. එතකොට මේ ඒ බව පෙන්වන්නේ මට හිතෙන්. අන්න එහෙම ස්වාමීන් වහන්සේ මොකක් හරි තැනක මට හිතනවා පටලැවිලි ස්වභාවයක් තියෙනවා කියලා. මට ඒක निराකරණය කරගන්න කොහොමද කියලා ස්වාමීන් වහන්සේ කරුණාවෙන් උපදේශයක් දෙන්න.
ඔය මේ හැම එකක්ම හිතෙන් තමයි ඔය මවලා දෙන්නේ. ඒක ඒක තේරුම් ගන්න පුළුවනොත් හිතෙන්ම තමයි. අපනිකාර හිතේ දිහා බලන් ඉන්නවා කියන්නේ හිත දිහා බලන් ඉන්නත් හිතෙන්නේ. තව සිතුවිල්ලක් තමයි ඒකත්. ඒ සිතුවිල්ලක් බව දඳුරගන්නත් ආයෙත් තවත් ඊළඟට එන සිතුවිල්ලක. ඉතින් මෙන්න මෙහෙම ගිහිල්ලා මේ හිතෙන්ම තමයි හැම එකක්ම සිද්ධ වෙන්නේ. ඒක මේ කියන එකත් හිතමයි කියන එකත් තේරුම් ගන්න ඊටත් පස්සේ එන තවත් ඒක. ඉතින් ওই හරහා මේ හිතම නැති කරන්න තමයි මේ පාවිච්චි මේ වැඩේ පාවිච්චි කරන්නේ. මේ මම යන නැති කරන්නේ ඉතින් විහිිත නැති කරන්න තමයි මේ හැම දෙයක්ම කරන්නේ. මම ඉන්නකන් තමයි මේ ඔක්කොම දේවල් තියෙන්නේ. ඉතින් ඒකට තමයි මේ දේවල් මේ ඇතිවීම නැතිවීම හරහා හරි මොකක් හරි එකක් බලාගෙන ඉන්නේ. ඒ හරහා මේක තේරුම් ගැනීම සඳහා තමයි.
එහෙමයි සමිනාස. එහෙමයි සමිනාස පින්සිත වෙනවා සමිනාස. මට හිතෙනවා සමිස කියන තව ප්‍රතිපදාව මේක අනුගමනය කරමින් යනකොට මේක තව තේරුම් යයි කියලා. මට එහෙම තැනකට තමයි ස්වාමීන් වහන්සේ සතිමත් වීමේදී මං නැව මෙතන මට තේරෙන්නේ නැවතිලා ඉන්නේ ඒ වගේ. නිකන් ඔක්කොම නිකන් ලිහිලා කැඩිලා ඇවිල්ලා කුඩාවෙලා ඇවිල්ලා ස්වාමීන් වහන්සේ එකපාරට මට හිතනවා ආයි මං චක්‍රයකට පටලැවෙනවා කියලා. ඒ කියන්නේ මේ හිතෙන්ම ගොඩනගලා දෙන දෙයටම මං ආයි මම කියා ගන්නවා හරි මේ හිතෙන්ම මේක දකිනවා. ආයිම මං ආයේ සිතුවිලි දැනීම ඔස්සේ මං ආයි යනවා කියලා ඒ වගේ ස්වභාවයක් ස්වාමීන් වහන්සේ තේරෙනවා. මට ඉති තේරෙන්න හිතනින් එළියට එන්නේ කොහොමද මොකද්ද කියන එක මට පැහැදිලි වෙලා නැහැ ස්වාමීන් වහන්සේ.
එතනින් එළියට එන්න ඕමනා කියන බලාපොරොත්තුකුත් නැතුව නිකම් මේක දිහාම බලාගෙන ඉන්නේ. දැන් ඔතෙන්ට එනකොටම හිතෙනවා මම මෙතෙන්ට හිර වෙලා තියෙන්නේ. දැන් හිර වෙච්ච මමෙක් ඉන්නවනේ මෙතන හිර වෙලා ඉන්නේ මම. මම තමයි මෙතනින් එළියට එන්න ඕනේ කියලා ඔන්න එන විදියකින් ආයෙත් මම යා ගොඩනගෙන්න පුළුවන්.
එහෙමයි ස්වාමීනි.
ඒ එන දේ දිහා අන්න ඒකත් තව විදියකින් බලාගෙන ඉන්න. එතකොට ඔතනින් ගැලවෙන්නත් අවස්ථාව ලැබෙන්න පුළුවන්.
එහෙමයි ස්වාමීනි. හස දැන් තේරුණා ස්වාමීනි. ගොඩක් පිංසිදු වේවා ස්වාමීනි. හස තෙරුවන් සරණයි ස්වාමීනි.
දැන් තෙරුවන් සරණයි.
ඔබ ස්තුති චම්පිකා මාත්මීට තව මේ වටිනා සාකච්ඡාවක් කෙරීගෙන යනවා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කවුරු හරි තව කැමැත්තෙන් ඉන්නවා නම් කරුණා කරලා අත උසවන්න. ස්වාමීන් වහන්සේ දැඩි නිහඬතාවයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ තව දුරටත් සාකච්ඡාව දිගටම පවත්වාගෙන යන
ප්‍රශ්න තියෙනවා නම් අහමු, නැත්නම් ඉතින් අපි වැඩේ කඩේ වහමු නේද?
එහෙමයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස මේ වෙලාවේදී ඉතාමත්ම වටිනා පිළිතුරු ලබා දීලා ඒ තිබුණ ප්‍රශ්නවල ඒ තිබුණ ඒ සැක සංකා සියල්ලම දුරු කරගන්න මේ වෙලාවේදී උපකාර කෙරුවා. ඒක විශාල පුණ්‍ය කර්මයක්. එම පුණ්‍ය කර්මයේ හේතුවෙන් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන ඒ ආධ්‍යාත්මික සුවය ඒ පරිද්දෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ස්වාමීන් වහන්සේ සාදු සාදු සාදු. නදීප්
බොහොමත්ම තින් ඉන්ද්‍රනැන්දා අසරයි ස්වාමීන් වහන්සේ අද දිනෙත් වහන්සේ අප වෙනුවෙන් විශාල කාලයක් වැය කරා. ඒ වගේම අපේ ධම්ම කුසල ස්වාමීන් වහන්සේත් අප වෙනුවෙන් කාලය වැය කරලා වචනා අදහස් ලබා දුන්නා. ඒ වෙනුවෙන් අද දිනේ පුණ්‍යානුමෝදනා සිදු කිරීමට මම නාමන්තට ආරාධනා කරනවා. නාමන්ත තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි.
බොහොම පින් ස්වාමීන් වහන්සේ, තිරුවන් සරණයි, අවසරයි. දැන් පුණ්‍යානුමෝදනා සඳහා අවසරයි. අද දවසේ ඔබ වහන්සේලා දෙනම විසින් නම කියන අවසරයි. ගෞරවනීය ධම්ම කුසල ස්වාමීන් වහන්සේත් නම කියන අවසරයි. ගෞරවනීය ධම්ම ගුත් ස්වාමීන් වහන්සේත් මේ වැඩසටහනේදී පළමුව ධර්ම දේශනාවකින්ද දෙවනුව කමඨහන් පිරිසිදු කර ගැනීම සඳහා උපදෙස් සාකච්ඡාවකින්ද අපට විශේෂ අනුග්‍රහයක් දක්වුවා. ත්‍රිකාලික ආර්ය මහා සංග්‍රහණ නියෝජනය කරමින් මේ වැඩසටහනට වැඩම කළා. ඒ සම්බන්ධ ඔබ වහන්සේලා දෙනමට ස්තුතිපූර්වකවම පුණ්‍යානුමෝදනා කරන්න කැමැති. අප විසින් මේ වැඩසටහන පුරාවට රැස් වූ සියලු පින්දහම් පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් ඔබ වහන්සේලා දෙනමටම අනුමෝදන් වේවා. සාදු සාදු සාදු. ඔබ වහන්සේලා දෙනමටම අනිදික් නිරෝගී දීර්ඝායුෂත්, ඒ වගේම මේ සතිය දිගින් දිගට දිනු කර අමා මහ නිවනට පැමිණීම පිණිසත් මේ කුසල ධර්මයන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම ලොකු ස්වාමීන් වහන්සේත්, ඒ වගේම ලොකු ස්වාමීන් වහන්සේගේ ගුරු උපාධ්‍යයන් වහන්සේලාත්, නිස්සරණ වනයේ වැඩවාසය කරන සියලුම ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් මේ පින්දහම් කුසල ධර්මයන් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී දීර්ඝාෂ සම්පතීනත් වේවා. අමා මහ නිවන් පිණිස හේතු වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් මේ වැඩසටහන ආරම්භයේ පටන් මේ දක්වා මේ සකස් කිරීමට අනුග්‍රහ දක්වන්නා වූ සියලු දෙනාටත්, ඒ වගේම මේ වැඩසටහන අද සහභාගී වූ සියලු දෙනාටත් අනුමෝදන් වේවා. නිවන් පිණිසම හේතු වාසනා වේවා. නිදුක් නිරෝගී දීර්ඝාෂ සම්පත්තීනත් වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ වැඩසටහන දේශ බලා සතුටු වන්නා වූ පෙනෙන නොපෙනෙන ඒ සියලු පිරිසට අපි පුණ්‍ය අනුමෝදනාව කරමු. එත්තාවතා චම්මේහි සම්හතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්හතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්හතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. සාදු සාදු සාදු. අප සියලු දෙනා නොයින් මියගිය ඥාතීන් යම් තාක් වෙද්දී සියලු දෙනාට පුණ්‍යානුමෝදනා වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. සාදු සාදු සාදු. නිවන් අවබෝධ වන තෙක් සිය අප සිය සෑම දිනාට කල්යාණ මිත්‍ර සත්පුරුෂයන් ගිය සුරමත්වත් වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වන්දනා කිරීමට අවසරයි.
හොඳයි.
ඕකාස වන්දාමි භන්තේ
සුඛී හන්තු
මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ භන්තේ
අමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ
සුඛී හන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හන්තු.
තတိယံපි ඕකාස වන්දාමි බන්තේ.
අභිවාදන සීලෙස නිච්ඡං වද්දා පචායිනෝ සතරෝ ධම්මවද්දಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පසිතුං වන්දිතුං වරං. සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
සීල දිනාටම තෙරුවන් සරණයි. සීල දිනාටම සතිමත් සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමෙන් අපි මේ පැත්තෙන් විසඳ වෙනවා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සතිමත් සතියක් වේවා. බුහන් සීලාටත් බොහොම පින් අවසරයි.